ඔබ වෙත මේ ආකාරයෙන් මේ කොටස් වශයෙන් ගෙනෙනු ලබන මේ සදහම් කතාව ඔබ අසන්න අහලා ඔබ දරා ගන්න ඔබ ආ යුතු කෝණය ඔබ ගමන් කළ යුතු දිශාව කුමක්ද කියන එක ඔබ වටහා ගන්න. හැබැයි කොච්චර දන් දුන්නා කොච්චර සිල් රැක්කත් කොච්චර භාවනා කරත් කොච්චර උතුම් ඉදිරි උත්සාහ කළත් මෙන්න මේ මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨිය දන්නේ නැත්නම් ඒක විස්තර විග්‍රහයේ අර්ථය වෙන දසකුසල් සහ දසකුසල් දන්නේ නැත්නම් ඒක විස්තර විග්‍රහය දසකුසලේ විස්තර විග්‍රහය පැනවෙනවා දසකුසලේ විස්තර විග්‍රහය පැනවෙනවා මෙන්න මේ දෙක ගැන දන්නේ නැත්නම් අපි කවදාවත් සුගතියක උපදින්න වෙන්නේ ඇත්තටම නැහැ. කවුද කරි කියව ගන්න ඕන ඕන සංසකෙනෙන් අහන්න මෙන්න මේ කතාව එක අවස්ථාවක බුදුරජාණන් ළඟට ඇවිල්ලා අහනවා මේ එක බ්‍රාහ්මණේ නිකන් සාවකීතු කොහෙද මේ ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨිය මේ ධර්මයෙන් බැහැරුණු කවුරු හරි පුද්ගලයා සුගතිය පිදලා තියෙනවා අහනවා. බුදුරජාණන් කියනවා එවෙලෙත් කල්ප 91ක් ආපස්සට සිහි කරනවා. කල්ප 91ක් ඈ කල්ප 91ක් ආපස්සට සිහි කළා කියනවා. එකම එක පුද්ගලයෙක් විතරක් ඉපදුනා කියනවා සුගතියේ ඔය ඔන්න ඔය අන්‍යාගමික ඔය මිත්‍යා දෘෂ්ටියේ කියන කෝණේ ඉන්න ඒ එබදු ආගම් හදාරපු එබදු ධර්මයන් තුල හිටපු එකම එක පුද්ගලයා කියනවා මනුසපතේ කල්ප 91කටම සුගතියේ ගියේ. ඒ කියන්නේ මේ දෙක දන්නේ නැති සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය ගැන කියලා දෙන්නේ නැති ධර්මයෝ තියෙනවනේ. ඉන්දියාව ඕන තරම් තියෙනවනේ. නේ? නිගණ්ඨ ධර්මය, මක්කලි ගෝසාලක ධර්මය ආදී බොහෝ ධර්ම මෙහි තියෙනවා. අපේ ලංකාවේ නැතුණාට. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය ගැන ඇහෙන්නේ නැති ධර්මයන් දැනගෙන ඉඳලා නොඑක් දේවල් දැනුමේ යුතුව ක්‍රියා කළා. එකම එක පුද්ගලයා සුගතිට ගියේ. හැබැයි එයා මේ කම්ම විපාක කියලා කොටස සම්මා දිට්ඨිය තියෙනවා. ඔය දස කුසල් කියන එකේ තියෙනවා කාරණා විස මං කියන්නේ ඒක එකක් තමයි අත්ති සුකට දුක්කරණ කම්මන පලන් විපාකෝ පාලිය මේ ක්‍රියාවන් වල විපාක ඇත කියලා පිළිගනි. ඒකේ තියෙනවා විස්තරයක්. නිකන් වචනේ අහලා පිළිගන්න එක නෙමෙයි අර්ථය දැනගන්නවා. අන්න ඒක දරාගෙන ඒට අනුව හැසිරෙච්ච එකම එක පුද්ගලයා කියනවා සුගතියට ගිය කල්පණු එක. මේ සම්මා දිට්ඨියෙන් වෙන්ුණු ධර්මයන්. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ සසුනකෝ එබදු මේ සම්මා දිට්ඨිය තු ඒ කියන්නේ බෝධිසත්වරු ඉසුරු එබදු උත්තමයන් වහන්සේලා පෙන්වන අනුශාසනාවකට යටත් ඇරෙන්න වෙන කාටවත් ලීසින් සුගතියකට ය아가න්න බෑ. ඒක ඇත්තම කතාව. ඉතින් මේ ගොඩක් අය උත්තර තමයි ඉන්නේ. අද ලෝකේ හැටි. කරන්න දෙයක් නෑ. හැබැයි දන් දෙනවා. චෛත්‍ය හැබැයි අපේ අය කරනවා. කුටි හදනවා. වැඩක් නෑ.
එතකොට ඒක
වැඩක් නැත්තේ නෑ. පින තියෙනවා. ඉතින් කවද කරිත් මේ දැන් සතර පාය ගියාම වැඩිලා හරි නේ. හොඳ ආහාර පාන ටික හොඳ බල සම්පන්න ජීවිතයක් ඒව ලැබෙනවා ඉතින්. උපෝස්ත වර්ගයේ හස්තියකෙන් අජානි අශ්‍රේකෙන් ඕට හේතු වෙනවා නේ. දෙවියන් අතර බ්‍රහ්ම ලෝකවල ඉන්න තිරිසනෙක් වෙන්න. ඇයි බ්‍රහ්ම ලෝකවල ඉන්නවනේ සිංහය, ව්‍යාඝ්‍රය, කොටිය, අලියැත්තු. ඇයි විමාන ලස්සන කරන්න පහළ වෙච්ච කුරුල්ලු සත්තු ඉන්නවා. අන්න ඒ වගේ දිව්‍යමය වූ බ්‍රහ්ම ලෝකවල ඉන්න ඒ බ්‍රහ්ම ලෝක පතවල ඉන්න මේ තිරිසන සත්තුවල උපදින්න හේතු වෙන්නේ මිච්ඡා දිට්ඨියෙන් කරන පින්වල විපාක. මේ කාරණාවෙදි ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඕන දේ තමයි දස කුසල් දහම් දස කුසල් දහම් ගැන. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය ගැන සම්මා දිට්ඨිය ගැන ඒ ආකාරයෙන් නොදැන යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූලව ඒ දහම් දැනීම ඇති කර නොගෙන යම් කෙනෙක් මේ ලෝකේ යහපත් වූ ක්‍රියාවලිය යෙදෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම පින කියන තැන සිද්ධ වෙනවා. ඒ පින භාගතුනස පනවන තුන් ආකාරයකින් තථාගත සම්බුදුවරයෙක්ගේ දහම විනයක් නැති කාලයේ මේ දානමය පින, සීලමය පින, භාවනාමය පින කියන මේ ත්‍රිවිධාකාර පින රැස් කරන පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. ඒ නිසා තමයි ලෝකේ හැමදාම මේ සුගති දුගතිය කියන සංසාර ගමනේ පැනවෙන මේ දුක් සමුදය තුළ පැනවෙන මේ 31 තලයක් නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේ දෙක ඉක්මවා යන ධර්මයේ තමයි තථාගත භාග්‍යතුන් වහන්සේගේ ධර්ම විනය. ඒ තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළින් පැනවෙන චතුරාසත් ධර්මයේ සහිත ඒ නිවන් මඟ. මේක කුසලයක්. ඒතර අකුසලයේ කියනවා පැහැදිලිවම පිනපව ගැන දන්නේ නැතුව කුසලය ගැන දන්නේ නැතුව දහම් දැනුමින් තොරව පිරිසුදුව ඒ ඇති කරගත්තේ දැනුමකින් තොරව කරන යහපත් ක්‍රියාව ඒකාන්තයෙන්ම සැපයක් උපද්දනවා. ඒක සුගතිය තුල හෝ දුගතිය තුල එයා ඒ ආකාරයෙන් ඒ ආකාරයෙන්ගෙන් විපාක විඳින්න පිණිස ඒක සැකසෙනවා. මිච්ඡා දිට්ඨිය නිසා සුගතිය එන්න බෑ. අපේ මිච්ඡා දිට්ඨිය කුවහම ඉතන මේ තිරිසන් ලෝකේ අපි මේ දකින තිරිසන් ලෝකෙනේ නෑ. තිරිසන් පතේ කුවහම දිවි දිව්‍ය ලෝක හයේ බ්‍රහ්ම ලෝක 15 වෙනි තිරිසන් සත්වයි ති. කීව ගන්න සූත්‍ර දේශනාව. සාසුන වාසික දහම පිරිසුදුව තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝක වල ඉන්න සිංහවලිය ඇතු ඒ විමාන ලස්සන කරා. 15 වෙනි ඒ තිරිසන් සත්වයා අප්‍රමාණ සැපයක් ඉඳුණේ තිරිසන් සත්වයා. මේ කාම දිව්‍ය ලෝකවල ඒ හැම දිව්‍ය ලෝකයකම ඉන්න ලස්සන මොනරු හංසය කොස්වාලීනවාදී සත්තු. එතකොට ඒ සත්තු තිරිසන් සත්තු තිරිසන් පතේ තිරිසන් ලෝකේ තිරිසන් අපාය උපත. නමුත් අර නොඑක අප්‍රාණ දානමාන දීපුවයි සමහර මිත්‍යා දිට්ඨියෙන් දීපු දානමාන විපාක ඒ සුගතියල උපදින සත්ත්වෙ ඉන්නවා. සෙල්ලම් කරන්න එපා ජීවිතෙත් එක පුළුවන්. දම්පැන් දෙන්න අප උපස්ථාන කරන්න. දම්පැන් දෙනවට වඩා තවත් වටින උතුම් දෙයක් තියෙනවා. සීලය නැමති පිනවනවා. පන්සිල් පද පහෙන් ආරම්භ කරගන්න. ආජීව අට්ඨමක කියලා සීල් අටක් අපි අද ලෝකේ තියෙන්නේ. ඒ ශික්ෂාපද අට සමාදන් වෙන්න. ඒ වගේම අට්ඨාංග උපෝස්තේ නවංග උපෝස්තේ බල ජීවිතේට සමාදන් වෙන්න. අඩුම සතියේ එක දවසක් අ සම්පූර්ණ දවස් සමාදන් වෙන වරු සිල් එපා. හරි. එහෙම වෙමින් පින රැස් කරන්න මොනවා නැතත් බෞද්ධකයන් නමට හරි ගෞරව කරන්න ඕනේ. කවුරු හරි වැරදිලා හරි මේ මාර්ගලවි දෙවියෙක්ක් මොන හරි දෙයක් වෙයි. ඒකනේ අද ගොඩ හාමුදුර කියන්නේ පින් කරන්න කියලා. ඒ කියන්නේ මුකුත්ම නැත්නම් පුතුජන බව හැබැයි කවදා පුතුජන බවක් මායන්න වෙන්නේ නැහැ එහෙම හිටියොත්. පුතුජන කියන්නේ මහත් වූ ජනතාව. සිංහල අර්ථයේ පුතුජනය කියන්නේ ඒක සිංහල අර්ථයේ තමයි මහත් වූ ජනතාව. බොහෝ වූ ජනතාව. ඒ බොහෝ ජනතාව ඉන්න තැන ඉදීවි ඔබලා. මේ සුතවත් ආරසාවකූරු කියන මේ සල්ප පිරිසට එන්න බැරි වේ කවදා. ඉතින් ඒක ඔබලා සතුයි. ඒකාන්ත ආරසාවකත්වයට අපි නම් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපි මේ ඔබට ඒක දායාද කරන්නේ. එහෙනම් මුලින්ම දැනගන්න අනිත්‍ය දුක්ඛ අනත්ත නෙවෙයි. පටිච්චසමුප්පාද නෙවෙයි. අසානාත්මයි කනානාත්මයි නෙවෙයි. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කීකී සත්‍යඥාන කරන නෙවෙයි. ඔබල මුලින් දැනගන්න මිච්ඡා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය පෙන්වන දස කුසල් දහම් දරා ගන්න ජීවිතේට. සම්මා දිට්ඨිය පෙන්වන දස කුසල් දහම්ට කටපාඩම් කරගෙන ජීවිතේට දරා ගන්න. දරාගෙන ඒ දැනුමට යටත් එතන එතන හික්මෙන උත්සාහ කරන්න. බුදුරජාණන් සේ පෙන්වනවා යම් කෙනෙකුට මේ දස කුසල් දහම් පරිපූර්ණ නම් එයා රහතන් වහන්සේ කෙනෙක්. තේරෙනවද? මජ්ක්‍ධිම නිකාය පළවෙනි පොතේ. වේරංජක සාලේක සූත්‍රවල බුදුරජාණන් සේ පෙන්වනවා යම් කෙනෙකුට මේ දස කුසල් දහම් පරිපූර්ණ නම් මේ ජීවිතේ පිරුණ පාප ප්‍රහතනාසිකෙනි. තේරුණාද? එහෙනම් දස කුසල් දහම් මේ කියන වඩන්න තියෙන්නේ. ඉතින් ඔයාලා පාරමී පිළිගන්නව නේද? හ්ම්? පුදුමයි නේද? පාරමී පිළිගන්න සතිය. ඔයාලා තේව දරාගෙන දින්නේ. හ්ම්? සාපයක් කියලා මතක තියාගන්න ජීවිතේට. හොඳේ බුදුරජාස කියනවා මේ මොහත අඟුතර නිකාය පළවෙනි පොත කියව ගන්න. ඒක ධම්මපාලි පොත්හන්සේ. මේ මෙහෙම කරන කාලයක් මේ භවයේ වර්ණනා කරන්න නැහැ කියනවා. එහෙම කියපු තථාගත සම්මා සම්බුදුරේ කියයිද? පාරමී පුරුපුර සංසාරය යන කියලා තථාගතයන්වහන්සේ කිව්ව කුසල් දහම් වඩන්න කියලා. දීඝනිකායේ තියෙනවා ලක්කන සූත්‍රයේ තථාගතහරහා සම්මා සම්බුදුරෙක් වෙන්න ඒ උත්තම බෝධිසත්වයෙක් අනන්ත සසරේ වඩන්නේ මොකද්ද? දස කුසල් දහම්. කුසල් කියන වචනේ දස කුසල් දහම් කියලා කියන පුරුදුවේ. දස කුසල් දහම් ජීවිතේ අඳුරගෙන ඒක බැහැර කරන්න උත්සාහ කළා. ඒ බැහැර කරන්න උත්සාහ කිරීමම තමයි කුසලයේ උපදවා ගැනීම. දැන් කුසල් දහම් මෙයයි කියලා දැනගෙන කුසල් දහම් උපදවා ගන්න උත්සාහ කිරීමමයි අකුසල් දහම් තමන්ගේ ජීවිතයෙන් බැහැර කිරීම. තේරුණාද? කෙනෙක් කුසල් දහම් උපදවා ගන්න උත්සාහයක් නැත්නම් එයා කවදාවත් අකුසල් දහම් ප්‍රහාණය කරන්නේ නැහැ. කෙනෙක් අකුසල් දහම් තමන්ගේ ජීවිතය අඳුරගෙන ඒක බැහැර කරන්න උත්සාහ කරන්නේ නැත්නම් කිසිදාක කෙනෙක් කුසල් දහම් උපදවා ගන්නෙත් නැහැ. දෙකම එකට එක තැන තියෙන. කෙනෙක් පින් කියන කර්මය කරන්නේ නැත්නම් එයා පවතුලේ ඉන්නේ ස්වභාවයෙන්. කෙනෙක් පව් කියන දේ කරන්නේ නැත්නම් එයා ඉන්නේ ස්වභාවයෙන්ම පින තුල. හැබැයි මේ නිවැරදිව වචනේ අර්ථය දැනගෙනම කරන්න. දෙක හැම වෙලේම එකයි තියෙන්නේ. එක පැනවීමයි. එයා කුසලයට උත්සාහ කරනවා නම් එයා ඉන්නේ අකුසලයේ බැහැර කිරීම පිණිස උත්සාහ කරන්නේ. එයා අකුසලයේ දුරු කරන්න උත්සාහ කරනවා නම් එයා ඉන්නේ කුසල් දහම් වඩන්න උත්සාහ කරන්නේ. එකම තැන පැනවෙන්නේ. එකම වචනේ අර්ථය. එතකොට ඔයාලා කුසල් දහම් අඳුරගෙනවත් නැහැ තාම. ඉතින් කොහොමද සුගතියට යන්නේ? ආදි කල්යාණන් කියලා දාලා පොතක් අපි වෙන්නලා දුන්නා. ඒක කාටවත් වටින්නේ නැහැ. හැබැයි වටින පිරිසක් හිටියා. බොහෝම උතුම් විදියට ඒක අත්පතක් කරගත් පිරිසකුත් හිටියා. කීප දෙනෙක්. හැබැයි බුදුරජාණන්ගේ දහම් ඒ සූත දේශනා 1000කට වඩා තියෙන මේ පෙන්නපු උත්සාහය මම ගත්ත උත්සාහය. හැබැයි කාටවත් එක වටින්නේ නැහැ. කවුරුවත් එක කටපාඩම් කරගත්ත කෙනෙකුත් නැහැ. නමුත් මම හිතන්නේ මේ පොතේ තියෙන මේ දස කුසල් දහම් සහ දස කුසල් දහම් දරාගත්ත කවුරු හරි ඉන්නවා කියලා. නෑනේ? එහෙනම් මතක තියාගන්න. දුර්වලතාවය කායිකාවේ. ඔන්න ඔකයි මුළු බුදු සසුනේම වදනම. මිච්ඡා දිට්ඨි කියන එක දැනගන්න සම්මා දිට්ඨි කියන එක දැනගන්න මේ දෙක දැනගත්ත කෙනා ඒකාන්තයේ සුගතිය උපදිනවා. මිච්ඡා දිට්ඨි කියන එකක් දැනගෙන සම්මා දිට්ඨි කියන එකක් දැනගෙන ලෝකෝත්තර සම්මා දිට්ඨියක් දැනගත්තොත් එයා ඒකාන්තයෙන්ම මරණ මොහොතේ හෝ ඒකාන්තයේ සෝතාපන්නය කියලා බුදුරජාසේ උක්කාන්ත සංයුත්තේ ඒකාන්ත කොට කියනවා. මේ තුන ගැන දැනගත්තොත් එයා මරණ මොහොතේ හෝ සෝතාපන්න වෙනවා. මේ දෙක විතරක් දැනගෙන කියව බුදුරජාසේගේ දහමට අනුව එයා ඒකාන්තයෙන්ම සුගතිය උපදිනවා. මෙන්න මේ කාරණා තුන දරාගත්ත කෙනාට කියනවා තිසරණ සරණ ගිය පුද්ගලයා. තිසරණ සරණ ගිය පුද්ගලයා කියන්නේ කාටද? මිච්ඡාදිත්‍යයක් දැනගෙන, සම්මාදිත්‍යයක් දැනගෙන, ලෝකෝත්තර සම්මාදිත්‍යයක් දැනුමට පැමිණි. දැනුමක් විතරයි එයා පුහුණු කරන්නේ නැත්නම්. දැනගෙන ඉන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ මේකයි දහම් පැනවීම කියලා. ඒ දැනුම යුතු පුද්ගලයාට කියනවා සුතවත් අරිය ශාවකයා. අනේට කියනවා තිසරණ සරණ ගිය බෞද්ධයා කියලා. එයා හැමදාම බුද්ධ සරණ කියයිද? කියන්න දෙයක් නැහැ. ඒ ඇතුළ සරණ එයා දකින්නවා. තේරෙනවද? තව විස්තර කරන්න ඕන කියන්නේ. මම අද පොඩි පදනමක් දෙන්නේ. ඔයාලගේ තියෙන දුර්වලතා ටික. දැන් ප්‍රශ්න තියෙනවා නම් උතනින් අහන්න. මම උතනින් එහාට විස්තර කරන්න නැහැ. නමුත් යම් වචන ටික කියන්න. නමුත් දැන් උතෙන්ට අදාළ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන්
සංඥාසනාවක් වදිනකොට මේ තේපි අපිට මේ බුද්ධ සරණ
කියලා හැම කියන්න වෙනවා නේ පංචිද්ද. කියන්න එපා. දැන් හාඳුරු කියනකොට නොකියන්න පුළුවන්. ඒ තථාගතයන් වහන්සේගේ පැනවීමක් නෙවෙයි නම් ඇයි අපි බුදුසසුන් නාමයෙන් මේ වගේ දේවල් කරන්නේ? එහෙනම් ඔයාලා හාමුදුරුගේ සිවුරු ඉල්ලගන්න. හාමුදුරනේ බුදුරජාණන්සේ පැනවුවේ. තිසරණ සරණ පැනවුවේ කොහෙද? දිහි ජීවිතේ මෙම්මෙච්ච ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් පැවිදි කරන කරද්දී පනෝපු විනය කර්මය. ඒතොර ඒ හාමුදුරුව බුද්ධ සරණන් කියලා සිල් දෙනවා නම් හාමුදුරනේ කසාවතම් මහියන් දෙවිම කියලා කසාවතක් ඉල්ල ගන්න. ඇයි ඉතින් බුදුරජාණන් පැණි වේ කරන්නේ? විහිළුනේ. අකුසල් කරන්න එපා. කරන්න එපා අකුසලේ. බුදු කෙනෙක් නොකියුවද කරන්න එපා. අපි දන්නවා අකුසලේ අකුසලේ ඉදිරියක් දන්නවා. කුසලේ කුසලේ ඉදිරියක් දන්නවා දකින්නවා. ඒ නිසා කවදාත් අපි කියනවා මේ දැන් යදු කුඩු පට්ටම් වල මැරලා ගියා කියේ. ඒකාන්තයෙන් මේකයි මෙහෙම තියේ. බල්ලෝ කාලේ හරියයි කුණු වෙලේ හරියයි කොහේ යන්නේ. අපි දන්නවා මෙහෙම කරද්දී අපි සුගතියි. ඒ හයිය අපි ඇතුළේ තියෙන හැම වෙලේම තියෙන පිහිටා තියෙනවා. දිවාරය තියෙන ඕන තස්තවාදී කෝණ කෙනෙක් ඇවිල්ලා කෑල්ලෙන් කෑල්ල කපල මරුවා අපි දන්නවා අපි මැරලා සුභ තියපු දේ. ඒ නිසා ඒ හයිය තියෙන්නේ ඔන්න ඔය තිසරණ තරණ.
නැවත
අපේ අසාන
සත්‍යය
මේ කියන්නේ යමෝ මිසක් අපි අද එහෙනම් මට මේ කතාව මට අද විස්තර විග්‍රහ විතරයි කියන්න තියෙන්නේ. කියන්නේ ධර්මයේ ඔයාලා දන්න එතකොට අර්ථයත් බුදුරජාණන්සේගේ සූත්‍රයේම තියෙනවා විස්තර විග්‍රහ විතරයි කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඕන. ඒ විස්තර විග්‍රහයේ සූත්‍ර පොතේ තියෙනවා තැනින් තැන පෙළගස්සල නැහැ තැනින් තැන තියෙන කොටසක් තියෙනවා අංගුත්තර නිකායේ කොටසක් තියෙනවා සංයුත්ත නිකායේ කොටසක් මහාවෘතපාලිකම කොටසක් උද්දක නිකායේ තියෙනවා. මේ නිවන් මාර්ග වඩපු දිවාර උත්සාහ කරපු උත්සාහ කරන අය මේක ගලපාගෙන ඉන්නවා. අන්න ඒ අය කියනකොට මට හරි ලේසියි ඔයාලා ඒක දැනගන්න හිටියනම්. එමන අද මම මෙතන කියලා යන්නේ මිච්ඡාදිත්‍යයේ ආර්ථයේ විස්තර විග්‍රහය සමාධිත්‍යයේ විස්තර විග්‍රහය මම මෙතන කරන්නේ. අද මම මේ පැය විතර තිස්සේ වටයක් ගෙනihin ඔයාලගේ තියෙන මුලා වෙච්ච පදන ටිකක් පෙන්නලා චුට්ටක් තව ගොඩාක් පෙන්නනම් පෙන්නන ඕන තරම් කාරණා තියෙනවා. කටින ගැන, මුදල් පරිහරණය ගැන, විචු කෙලිම අපපාදාමයේ පව ඔයාලා කරන්නේ. ඔය කටන තින්කන් එහෙම ඒවා බුදුසසුනේ තියෙන දේවල් නෙමෙයි. හන්දේ මෙයාලට මම කියලා දෙන්නේ තාත්තලට ඒවල් මේ තාත්තලව දන්නවා, ඔයාලත් ඒව දන්නවා. හන්දේ ඔය මුදල් පූජා කරනවා හාමුදුරුවන්ට කෙලිම සතර පාදාමයේ පාප කරන්නේ. මතක තියාගන්න. වික්ෂුවට නම් අතර මුදල් දෙන්න එපා. ඒකාන්ත අපාගාමී පාපයක්. සරකනාසගේ සසුන අතුරුදහන් කරන්න හේතු කරන පාපයක් ඕ. මුදල් නම් පූජා කරන්න එපා. පැවිද්දෙකුට සියති. කැපකරු තුමෙකුට එන ගිහි කෙනෙකුට දෙයිලා කියන සාමිනාස මෙන්න මේ පණ මුදලක් පූජා කරා. ඒකෙන් ඔබහසගේ අවස්ථාව ඉෂ්ටසිද්ධ කරගන්න කියලා හාමුදුරුවෝ දැනුවත් කරන්න. එතකොට ඒක පිනක්. අඩුම ගා.
දැන් ධර්මයේ දේශනා කරන වෙනුනාම සාමිනාස මේ ගෙදර ඉන්න ගිහිය තමයි කිරිකඩේ අල්ලන්නේ.
ආ කමන්නේ. ඒ මුදල් ටික දාලා ඉන්නේ උන්ට හාමුදුරනේ කලින් දැනුවත් කරන්න. උඹල දාපම් මුදල්. හැබැයි දාන්නේ හාමුදුරන්ට දෙන්න නෙවෙයි. ඒ ටික එකතු කරලා ඒක කැපකරුට දෙන්න. නැත්නම් කලින් එකතු කරගන්න. දෙන මුදල. එකතු කරලා කියන්න හාමුදුරාම සමිනාස අපේ මේ වැඩ ඉන්න මේ සීළු පිරිස විසින්. එකතු වෙලා මෙන්න මේ වගේ මුදලක් එකතු කරගත්. එකතු වුණා. මේ මෙතන මෙන්න මේ ගාණ එක මුදලක් තියෙනවා. මේ මුදල් උභාසකේ ආරස්ථානයේ හෝ එබදු යම් සිව්පස් අවස්ථාවකදී අප පූජා කරනවා සයනස අපි කැපකරුතුමාට ලබා දුන්නා. මෙන්න මේකේ මේ පොහුණු උදල් ගන්නත් තියෙනවා. ඒකෙන් උභාසකේ සේනාසනීය අවස්ථාවේ ඉෂ්ටසිද්ධ කරගන්න කියලා සිව්පස් අවස්ථාවේ ඉෂ්ටසිද්ධ කරගන්න කියලා දෙන්න. ඒක පිනක් ඔබලට. හැබැයි නැත්නම් මතක තියාගන්න මේ සියලු දෙනාට අපාගාමී පාප කර්මයක්. කිසිත් දායකසු කුතිර හේතුයි. මතක තියාගන්න සතර පාදාමී පාප කර්මයක්.
අර පාසිකුලියකටත් පරිදි
කමන්නේ. අපෝ මොන පාසිකුලද එහෙම උනේ? මොන පාසිකුලද? මැරුණාම
දැන් තුන් මාස දාන කියලා
තියෙනවා. ඉතින් තුන් මාස දාන කවුද හැදුවේ? අවුරුද්ද දාන කවුද හැදුවේ? හත් මාසේ හත් දවසේ දායක කවුද හැදුවේ? පුතුජන පාපී පිරිස් විසින් ලාභ සත්කාර පිණිස හදාගත්ත දේවල්. ඔයාලා බෞද්ධයෝ නම් අන තිරෝකුඩු සූත්‍රය කියන්නේ දැන් ඔයාලා බලන ඔයාලා පාංශුකුලයේ කියන වචනේ සිහි වෙනවා. හැබැයි තිරෝකුඩු සූත්‍රයේ සිහි වෙන්නේ නැහැ. බුදුරජාසේ මේ කෙනේ මේ පරලෝකයේ යහම ඒ මේ පරලෝකයේ කෙනා වෙනුවෙන් කරන්න කියලා පනෝපු සූත්‍රය ඔයාලට මතක නැහැ. මොන ඔයාලගේ බෞද්ධකම. ඔයාලට පාංශුකුල කියන වචනේ සිහි වෙනවා. හැබැයි තිරෝකුඩු සූත්‍රය මතක් වෙන්නේ. කුද්දක නිකායේ පළවෙනි පොත අහසේ. තිරෝකුඩු සූත්‍ර දේශනාව. පාංශුකුලේ දෙනවනම් මේ ඔය තියෙන රෙද්දක් දාන්න පොළොවට. පස්සට අනුකූල වෙන්න ඕන. රෙදි කඩට කියනවා පාංශුකුලේ. එතකොට එදා භික්ෂුන්හසලා මිනිය ඔතල දාපු සිව් රෙදි කෑල්ල මිනිය තුමටක් ඔතනවා මිනියක් ඉස්සර. ඒ මිනිය ගිහින් දානවා. ගිහින් දැම්මම සෝම්පල්ලෝක ලියකින් ගහලා ඔක ඇදලා දාලා රෙද්ද අයින් කළා දාලා පුච්චල දානවා එක්කෝ සත්තු කාලා යනවා. ඔන්න ඔය රෙදි කඩ තියුණා දිරමි. දිරමි නෙවෙයි ඒක රෙදි කඩ මිනිසුන් විසින් තමන්ගේ අයිතියෙන් ඇතර දමලනද රෙදි. පසට අනුකූල වෙන දිරාපත් වීම පිණිස ඇතර දමලන රෙද්දට කෝ පාංශ පාංශකූල. ତොර පාංශකූල චීවරයක් තුණා තීපේ. අද ඒක දකින්නවත් නැහැ. හරිද? හිතුව මේ ඒ පාංශකූල සිවුරු තියෙනවා නම් සොහොන් තියෙන්න ඕන මිනිදාන. මිනිදාන සොහොන් තියෙනවා. ඉතින් මිනිදාන සොහොනද නැහැ. මිනිදාන සොහොනකට ගිහින් භික්ෂුනාසල ඒ රෙදි අරගෙන අර එන සයිස් එක. එතකොට මිනිහ මිනිහේ තුම්මටක් ඔතනවා කිය. ටිකක් දිගයි. ඒ වගේ රෙදි කඩවල් දෙයක් කරගෙන කරලා හොඳට හොදලා දවස් හතක් අපිට තියෙනවා. බුදුරජාණන් පණවල හොදන විදිය පව. දින හතක් ඔය වතුරක බඳලා තියන්න ඕන. එහෙම හොදලා ඒක ගෙනල්ලා ඒක කඩ කපලා මහ ගන්නවා. මස්සව ගෙන හරි ඒක පොරවන්න ඕන. සිවුරක් විදියට. චීවරයක් වෙන්නේ ඊට පස්සේ. එතකොට අද ඔය මොකද්ද වර රෙදි කෑල්ලක් පූජා කරන ඒ හැම එකක් පංසුකුල නේ. ඒවා මහ ඒවා අකුසල කර්මනේ. බුදුරු දේශනා නොකරපු ඒකයි ඔයාලට සුගතියටවත් හේතු වෙන්නේ කියලා මිච්ඡා දිට්ඨි කම් මේවා. මිත්‍යා දෘෂ්ටියෙන් කරන එක කියන්නේ අසත්‍ය වූ අධාර්මික වූ ක්‍රියාව. ඔයාලා හිතනවා ඒකෙන් සැපයක් ඇති වෙනවා කියලා. ප්‍රේතයාට. ඔයාලා. නමුත් ඒකෙන් මෙලෝ පරලෝ ඔයාලට සැපයක් ඇති වෙන්නේ නැහැ. ඔයාලා හිතනවා මුදල් පූජා කරාම සැපයක් ඇති වෙනවා කියලා ඔයාලට. සැපය කියන්නේ පිනනේ. ඒ තමයි ඔයාලගේ මිත්‍යා දිට්ඨිය. මුදල් පූජා කරනවා ඔයාලා හිතනවා ඔයාලට සැපේ මෙලෝ පරලෝ දෙය රත්තරන් මුදල් ෆ්‍රැන්ක් හවුන් ලැබේ කියලා හිතන්නේ නේ. පවුන් ලැබේ කියලා හිතන්නේ ඔයාලට. සසරේ. පවුන් නෙවෙයි. දෙයියන්ගේ බේහිතයි සතර පායි. ඔව් අකප දේවල් පූජා කළා කවුදයි සුගතියට ගියේ? අකප දේවල් දී අසත්පුරුෂ දානියා. හොඳයි අසත්පුරුෂයන් නම් දන් දෙනවා අකප දේවල් දන් දෙනවා. මතක තියාගන්න. අකාලයේ දන් දෙනවා. සකස් නොකොට දන් දෙනවා. ආදී පැනවීමක් තියෙන එකයි තියෙන්නේ. සම්මා දිට්ඨියේ 10 වෙනි අංගය වන සම්මා දසවස්තුක අංග 10 කේ යුතු කාරණාවේ අති දින්නම් කියන කාරණාවට. ඒකේ විස්තර විග්‍රහයක් තියෙනවා කියලා. කෙටි අම්ම මේක දැනගන්න පුළුවන් නම් ඔබට දවස් 3ක් යයි මේක දරා ගන්න. කෙනෙක් හොඳ නැවත නැවත අහලා සූදේශනා කියලා දරාගත්තොත් දවස් 5ක් ඕනයි යයි කෙනෙකුට මේ මම මේ පෙන්නන පෙළ දරා ගන්න. අවංකව හැදෑරුව බුදුරජාණන් ශ්‍රී දහම. හැබැයි ඒක කරන්න කිසිම උනාවක් නැහැ ඔයාලට. ඉතින් යන්නම් වාලේ යන්න. එක කියනවා මිච්ඡා දිට්ඨි කම්ම සමාදාන. සමාදාන වෙනවා කියන්නේ මොකද්ද? මොකක් සමාදාන වෙනවා කියන්නේ? නෑ සමාදාන කියන්නේ තමා තුළට පමුණවා ගන්නවා. සමාදානය කියන්නේ කුමකටද සමවද? ඒ බුදුරජාණන්ගේ දහම් දැනීමට සමව ඒ පැවැතෙන අවබෝධය මිච්ඡා දිට්ඨිය කියන්නේ මෙයයි කියලා තමා තුළට පමුණවා ගන්නවා. ඒකට කියනවා මිච්ඡා දිට්ඨි කම්ම සමාදානය. සම්මා දිට්ඨිය මෙයයි කියලා තමා තුළට ඒ දැනුම පමුණවා ගන්නවා. බුදුරජාණන්ගේ දැනුම. අන්න ඒ පමුණවාගත දැනුම තුළ පිටා කටයුතු කරනවා. අන්නේක සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවක්. ඒකාන්ත මේක සුගතිය උපදින්න හේතු වෙනවා. පැතුවර නැත. එතකොට පාරමී කතාවක් ඇහුවනේ මම. එතකොට පාරමී කියලා දෙයක් නැහැ කියලා ඒකාන්තේ දරා ගන්න. ඒක වජ්ජපුත්තක භික්ෂුනාසලා ගොතපු මහායාන සම්ප්‍රදායේන දසමාර්ගසේනාවෙන් ගොතපු මහායාන සම්ප්‍රදාය කියලා මතක තියාගන්න. හරි? සම්මා සම්බුදුරන් ඇසකේ දහම් පදේ තියෙන්නේ කුසල් දහම් වඩන්න කියන පැනවීම. හරිද? පැහැදිලි. කුසල් දහම්මක්. ඉතින් ඔන්නෝක දරා ගන්න ඉතින්. ඔය දන්න දැනුම තාත් එහෙමිට අයින් කළා. ඉස්සෙල් හොයන මිච්ඡා දිට්ඨි කියන්නේ මොකද්ද කියලා. ඒ කාරණා වචන 10 දැනගන්න දස කුසල දස කුසල ටික. වචන අර්ථ සහිතවම දරාගන්න. මේ සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද කියලා කවුරුත් දරාගෙන දස කුසල දහම් කියන්නේ මොකද්ද කියලා දරාගන්න. අඩුම ගානේ ওই දෙක දරාගන්න. පස්සේ පුළුවන් චතුරාර්ය සත්‍ය ටික දරාගන්න තුන්වෙනි අධීර. හරි? හතරවෙනි අධීර තමයි ඒ තුන දැනගෙන ඒ දැනුමට අනුව තමයි ජීවිතේ පුහුණු කරන ආකාරය ගැන දැනගෙන ඉන්නේ. පස්වෙනි අංගය තමයි මේ පුහුණුව තුලින් සාක්ෂාත් කරන තත්ත්‍යස් බෝධිපාක්ෂික කියලා අහලා තියෙනවා. අන්න ඒ ටික දැනුම. ඒ තමයි අපේ ප්‍රායෝගිකව මේ ආර මාර්ගය පුරුදු කරද්දී අත්දකින්න කොටස. හොඳයි මම ගැඹුරට ගෙනියන්නේ නැහැ. ඔන්න ඔය කාරණා පහ විතරයි මිනිහ පරිපූර්ණව තේරුම් ගන්න ඕන. පිරිමි කෙනෙක් නිවන් දකින්න. සම්මාදිට්ඨිය මොකද්ද? මිච්ඡාදිට්ඨිය මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය මොකද්ද? මේ තුන දැනගෙන ඒකට අනුව පුහුණු වෙන ආකාරය මොකද්ද? පස්වනුව ඒ පුහුණුව තුලින් අත්දකින්න සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් මොනවද කියලා මෙන්න මේ අංග පහ විතරයි කෙනෙක් දැනගන්න ඕන. එයා තිසරණ සරණ ගිය සුතවතරි ශාවකෙක්. එයාට ගති දෙකයි තියෙන්නේ. එක්ක එයා අඩුම මරණ මොහොතේ සෝතාපන්න වෙනවා. එහෙම නැත්නම් අඩුම එයා මේ ජීවිතේ මරණින් මතු එයා සුගති ඒකාන්තයේ බිඳලා ඒ ජීවිතේ බුදුරජාණන් කියන ඒකාන්තයෙන් විශේෂව මතපල කරා යනවා කියලා. අඩුම පහත්ම විදියට ධර්ම හැසුරුණත් එයා මරණ මොහොතේ සෝතාපන්න වෙනවා කියලා ඒකාන්තයෙන් කියනවා. ධර්ම හැසුරුණා. සත්‍ය බෝධිපාක්ෂික පිණිස උත්සාහ කළොත් එහෙනම් අනිත්‍ය හොයන්න ඕනද එක පාඩට? අනිත්‍ය දුක්ඛ අනාත්ම අවිද්‍යාව පත්‍ය සංඛාර කටින් කටපාඩම් කරන්න ඕනද? ඊරව් වගේ ඈ අවිද්‍යාව පත්‍ය සංඛාර එහෙම සලායතන අනාත්මයි ඇස අනාත්මයි ඇසමගේ නෙවෙයි මම නෙවෙයි එහෙම පුළුවන්ද? ඒවා තියෙනවා සූත් දේශනාවල. ඒවා තියෙනවා අනාගාමී උත්තමයන් වහන්සේලාට කරපු දේශනා තියෙනවා. ඔව් අනාගාමී වෙච්ච කෙනාට වඩන්න ධ්‍යාන සමාධින එයා ඔක්කොම පූර්ණයි. අන්න එයාට අරහත් වෙන්න කියලා දෙනවා භික්ෂුව ඔබ අනාත්ම වශයෙන් දකින්න. ඒවා ද අපේ අය මුලටම කියනවා. ඉතින් මහා ලාභයක්. සංයුත්නිකායෙම පුදුම විදියට සූත් දේශනා තියෙනවා. හැබැයි අම්මා මතක තියාගන්න ඔය හැම සූත් දේශනාවක කලින්ම වචන ටිකක් තියෙනවා. ආතාපි සම්පජාන සතිමා විනිජ ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ආතාපි කියනවා පංච නීවරණයන්ගේ තැවුණු ස්වභාවය. පංච නීවරණ නෑ කියන්නේ මොකද්ද? හිත සමාධිමත් විය යුතුයි නේ. අන්නේ සමාධිමත් සිත තුළ පිහිටායි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න කියන. ඔබලා කවුරු හරි එහෙම කෙනෙක් හිටියන මම අද එතෙන්ට අයිති කතාව කරලම යනවා. එහෙම කවුරුවත් නැහැනේ ධානවලනේ. නේද? පොල් ගණන් කරන අයනේ. ඉතින් ඒවනේ මනස දින කුඹුරුවද පොල් ටික වත්ති පිටිය රබර් ටික කපන්නේ කොහොමද? කුටාට උගන්නන්නේ කොහොමද? දූට උගන්නන්නේ කොහොමද? හොඳ මිනිහෙක් ගන්නේ කොහොමද? හොඳ ගෑණියෙක් ගන්නේ කොහොමද? හොඳ දරුවෙක් හදාගන්නේ කොහොමද? සල්ලි ටික හම්බ කරගන්නේ කොහොමද? ඒක දිහි ජීවිතේ හැටි. නමුත් ඕමේ බහුල නේ. ඉතින් එහෙම මනසකින් පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩා ගන්න. එහෙම වුණා නම් බුදුරණන් ඇසලා සම්මා සම්බුද්ධ දේශනා කරන්නේ නැහැ. එහෙනම් අපි පැවිදි වෙන්නේ. එහෙනම් බුදු කෙනෙක් පැවිද්දක් පණවන්නේ. පැවිද්ද ලේසියෙන් නිවන් මාර්ගයට යන්න පුළුවන් කියනවනේ. ඇත්තනේ ඔයාලා නැහැන්න ඕන ගිහි ජීවිත හැප්පෙමින් ඔයාලා දහම් දැනගන්නේ. අපිට පූර්ණ නිදහස අපිට තියෙනවා. පැවිසි හතරෙම අපිට නිදහස් තියෙනවා දහමක් හදාරන්න. දහම් පුහුණුවට. ඒක අපේ වෙන සංසේකී වගේ කියනවනේ ගමන. ඉන්න හදලේ කුටිය හදලා දුන්නොත් ඔය කර උපකාරය ලැබුණොත් එහෙම නැත්නම් වෙන කොහෙට හරි යනවා ලැබෙන තැනට. යම් ගම කියලා දෙන්නේ නැත්නම් තමන්ට සප්පාය සප්පායදී එතනින් යනවා සප්පාය නැගත්තරලා යනවා හැංගීම බලාපොරොත්තු වෙන්නේ. ඒකයි පැවිද්දාගේ න්‍යාය. ඔයාලට හෙඹේ ඔයාලා බලයේ බලහත්කාරයෙන් හරි ඉන්න ගමේ ඉඳන් ඉන්න ගෙදර කුඹුරේ ඉඳන් ඒක දිනු කරගන්නවා. ඒක තමයි වෙනස. අපිට එහෙම එකක් නෑ. අපිට මේ හේවැරණ ඊළඟමට යන්න. ඒ ගමේ අසප්පායන වෙන පළාතකට යන්න පුළුවන්. ඕන යන්න පුළුවන් නේ තනින් තන ඕන තරම් ආරාණ්‍ය සේනාසන තියෙන අසප්පායන කැමති තැනකට ගිහින් ඉන්න පුළුවන්. එයිද්දාට. ඉතින් මොනවද දැනගන්න තියෙන්නේ?
සම්මාස මේ දැන් වහන්සේ කියන්නේ අපි අර මේ දැන් දාන පූජා කරලා දැන් මහත්ඵලයි මහන්සියයි නෑ කියලා. ඒ කියන්නේ සී අපි සිල්වත් නැති හැන්දා?
නෑ. ඔන්න ඒ කාරණාව නැති නිසා. තිසරණ සරණ නැති නිසා. තිසරණ සරණ ගිය කෙනා දැන් සරකාණේ. තිසරණ සරණ ගිහින් හිටියේ. හැබැයි අරක්කු බිව්වා අන්තිම කාලේ. අහලා තියෙනවනේ සරකාණේ සූත්‍රය අඟුත්තර නිකාය කියව ගන්න. බුදුරජාණන් කියනවා බොහෝ කල ශාක්‍යයන් අතරින් තිසරණ සරණ ගියා කියලා නිවැරදිව කියනවනේ. ඔය සරකාණ ශාක්‍යයට කියනවා. හැබැයි අවසන් කාලේ බිව්වා. මත්පැන් පව පාරණය කරා. හැබැයි අවසාන සතිය දෙකේ මැරෙන්න අවසාන සතිය දෙකේ විතර එයා අර දන්න දැනුමටත් උඩරිම වෙහිසුණා. මත්පැණි වෙන් වෙලා දස ඒ කියන්නේ දස අකුසලයෙන් මත්පැණි මේ මත්පැන් මද්දවේ පරිහරණය කිරීම. හරි? එතකොට ඒක තමයි. එතකොට ඒක අකුසලයක්. හැබැයි සරකාණි බිව්වා සංසාරේ ආපු අකුසල් වෘද්ධන් නිසා. බිව්වත් මෙයා දැනගෙන හිටියා මේක අකුසලයක්. එයාට සිහිය පුදුරවහය මොකද කරේ? අර ධර්මයට අනුව හැසිරෙනවා. අයිත් විටින් විට යාගේ පුද්ගලික ආශාවකට සංසාරේ ආපු ආශ්‍රවයකට එයා බිව්වා. අර රාගයට යටත්තු. නමුත් රාගයෙන් කටයුතු කරත් එයාට එයාට දැනුම තියෙනවා මේ මගේ අකුසල් සහගත කර්මයක් නේ. මේක වැරදි කියලා දන්නවා. දැනුම තුනක්. ඒ දැනුම නිසා මොකදුනේ අවසාන කාලේ? එයා ධර්මය හැසුරුණා. ධර්මය හැසල මැරෙනකොට එයා සෝතාපන්න වෙලා මැරුණා. සරකාණි මැරලා ටික දවසකින් බුදුරජාණන් ළඟට ඇවිල්ලා අහනවා මහානාම ශාක්‍යයා. ස්වාමීන් වහන්සේ මේ සරකාණි මේ පරිලෝකියා මේ නේ ආනන්දයන් හසේ අහන්නේ. කොහෙද මෙහෙම කියලා අහනවා. එතකොට කියනවා සරකාණි ශාක්‍ය අවසාන කාලේ ධර්මය හැසුරුණා. එයා සෝතාපන්න වෙලා මැරුණා. එතකොට ශාක්‍ය අතර නිඳා පස කරන්න ගත්ත බුදුරජාණන් වහන්සේට. සමාධියට අප නැති අය අතර. මානදිකයිනේ මේ. එතකොට මේ නිඳා පස කරා දැන් කවුද මේ සෝතාපන්න වෙයි මියන කෙනෙක් නැන්නේ දැන් මරණ මරණෙක් කියලා සෝතාපන්න වෙනවා. මේක වෙන්නේ කොහොමද මේ පෞවි කාලෙත් මේ බීලා හිටියේ? මෙහෙම එක පුදුම දෙයක් නේ. මෙහෙම මෙහෙමයි වෙන්න බෑ කියලා නිකන් නිඳා පස කරනවා. මහානාම ශාක්‍ය ඇවිල්ලා අහනවා. සාමි භාගිතනද වෙන්න මෙහෙමයි. උපාසය කිව්ව මෙහෙම දෙය නිසා මෙන්න මෙහෙම මිනිස් මේ ශාක්‍යයන් අතර මෙහෙම අර්බුදයක් කතා බහක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ මරණ මරණෙක් කියන සෝතාපන්න මේ සරකාණින් මරුණා මේ මත්පැන් දීපු කෙනෙක්. එහෙම කො පුදුමයි නේ කියලා. එතෙන්ද කියනවා ඉතින් සරකාණි එහෙම කරා. නමුත් එයා තමයි තිසරණ සරණ ගියේ ශාක්‍යයන් අතර නිවැරදිවම කියන්නේ බොහෝ කලින් නම් තිසරණ සරණ ගිය කෙනා කියනවා ශාක්‍යවතට. කියන්නේ දහම අහල දහම දරාගෙන හිටියා එයා. දැනුම තුණා. දැනුමට අනුව හැසිරෙන්න උත්සාහ කළා. හැබැයි එයාගේ අඩුපාඩු තුණා. මත්පැන් බිව්වා. හරි. හැබැයි මේ අන්තිම කාලේ ඔක්කොම බුදුරජාණන් අවසාන කාලේ එයායි සියල්ල නවත්තලා දහමට අනුවම හැසිරුණා කියනවා. අවසාන කාලේ කියන අවසාන සත්‍ය දෙක තුන වෙන්නේ නැති. අන්න ඒ නිසා යා සෝතාපන්න වෙලා මේ කි. ඒකයි මුකේ සරකාණි දැනන් හිටියා මිච්ඡාදිට්ඨිය කියන්නේ මේක. සම්මාදිට්ඨිය කියන්නේ මේක. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මේකද කියලා දැනගෙන හිටියා. දැනගෙන ඒක පුහුණු වෙන ආරෂ්ඨා මාර්ග පුහුණුව දැනගෙන හිටියා. ඒ පුහුණු තුලින් අත්දකින සත්‍යස් බෝධිපාක්ෂික කියන දහම් දැනුම එයාට තේුණා. දැනුම තුනට එයාගේ අඩුපාඩුත් තේුණා. අකුසලුත් තේුණා. එයා මොකද කරේ? අකුසල් ඇති වුණ කොට යට වෙලක් ගියා. පස්සේ ආපහු සිහිය පෙදනකොට එයා අකුසල් ප්‍රහාණය කරමින් කුසල උපදවා ගන්න උත්සාහ කළා. එයා අවසාන කාලේ අකණ්ඩවම කුසලී උත්සාහ කරා කියන නිසා එයා මරණ කාලේ සෝතාපන්න වෙලා මැරෙන්නේ කියලා. ඔන්නකේ ඕකයි මෙන්න මේ දහම් ක්‍රමවේදයේ වටිනාකම. කෙනෙක් සම්මා මිච්ඡාදිට්ඨිය දරාගෙන ඉන්නවා. සම්මා දිට්ඨිය දරාගෙන ඉන්නවා. ඔය දෙක දරාගෙන හිටිය කෙනෙක් ඉන්නවා. එයා ඒකාන්තයෙන් සුගති උපදිනවා. එයා පිරුණම් පාන්නේ නැහැ. සෝතාපන්නත් වෙන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය දැනගෙන හිටියොත් එයා ඒකාන්තයෙන්ම මරණින් මේ ජීවිතේ මරණකොට හෝ මරණින් මත ඊළඟ ජීවිතේ හෝ ඒකාන්තයෙන් විශේෂ වූ මගපල් ඒකාන්තය ලබා ගන්නවා කියලා බුදුරජාණන් ඒකාන්ත කොට කියලා තියෙනවා. හොඳයි. සෝතානුදත සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ ගියව ගන්න සෝතානුදත සූත්‍රය. එතකොට මේ තුන දැනගන්නකොට හතර වෙනෝ එයා දැනගන්නවා මේක පුහුණු කරන ආකාරය. ධර්ම දැනුම ප්‍රායෝගිකව පුහුණු කරන විදියක් තියෙනවනේ. හතර. ආරෂා මාර්ග පුහුණු. පහ. ඒ ආරෂ මාර්ගය පුරුදු කිරීමෙන් තමන් අත්දකින 37ක් තියෙන අංග. 37 බෝධිපාක්ෂික අවබෝධය ඇති කරන අංග 37ක් තියෙනවා අත්දකින. මේ ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. අනේ මෙන්න මේ පළවෙනි තුන දැනගන්න. මේ තුන පුහුණු කරනකොට එයාට මේ දෙක මුණ ගැහෙනවා. මේවා දැනගන්න ඕනේ නැහැ. ආරෂ මාර්ගයේ වචනයක් දැනගන්න ඕනේ. ඒවා එහෙනම් සම ලෝකතර සම්මාදිට්ඨිය. නමුත් මේ අමුතු කියන්නේ ඒවා ඔක්කොම මේකේ තියෙනවා. නමුත් ප්‍රශ්න ඕනේ නැහැ මේ දෙක ඕනේ නැහැ. මේ තුන දැනගන්න මේ තුන දැනගෙන දැනුමට යටත් හික්මෙන් උත්සාහ කරන්න. එයා වඩන්නේ ආරෂා මාර්ගය. පුළුවන් නම් ඔබලගේ ජීවිතේ ඒ විදියට හික්මව ගන්න කියලා අපි ගෞරවයෙන් මතක් කරනවා. ප්‍රශ්න තියෙනවද නැහ?
සාධිත්‍ය සමාධිත්‍ය කර්මෝත්තික දැන් 10ක් තියෙනවා
කියලා. ආ.
ඔබ වාසේ ටිකක් කියන්නකෝ.
හරි. හොඳේ. මිච්ඡාදිත්‍ය කාරණා 10. ඒක කියව ගන්න කුද්දක නිකායේ ඉතුත්තක පාළියේ මිච්ඡාදිත්‍ය කම සමාදාන කිසම සූත්‍රයේ. ඒකේ පනවනවා කයෙන් තුන් ආකාරයක අධර්ම හැසිරීමක් විසම හැසිරීමක් වචනයෙන් හතර ආකාරයක අධර්ම හැසිරීමක් විසම හැසිරීමක් මනසෙන් තුන් ආකාරයක අධර්ම හැසිරීමක් විසම හැසිරීමක් තියෙනවා. මෙන්න මේ කාරණා තුන දරාගෙන ඉන්නවා. ඒ කියන්නේ මිච්ඡාදිත්තේ කාරණා තුනක් තියෙනවා. පැහැදිලි? මොකද්ද කයෙන් තුන් ආකාරයක වරදවා හැසිරීමක්. හරිද? කෙටියෙන් කිව්වොත් වචනයෙන් හතර ආකාරයක වර්ධව හැසිරීමක් තියෙනවා. මනසෙන් තුන් ආකාරයක විසමූත් අධාර්මිකූත් හැසිරීමක් තියෙනවා. ධර්මයේ මිමුණු විසමූ විසමයි කියන්නේ. විසමයි කියන එකේ අර්ථය මොකක්ද? දැන් මේක විසමයිද? මේ 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 ටයිල් අල්ලෝ පොළො විසමයිද?
නෑ.
සමයිනේ? නෑ නෑ. විසමයි කියනකේ මෙතන විසමයි කියන්නේ. දැන් මේක මනුස්සපතේ නම් මේ ටයිල් අල්ලෝ පොළො මනුස්සපතේ නම් මනුස්සපතෙන් වෙමු මානසිකත්වයක්. අනේ කියලා කියන විසමයි. මනුෂ්‍ය ස්වභාවයෙන් වෙන්වුණු. ඒ කියන්නේ තිරිසන් ප්‍රේත නිරය කියන මානසික අපාගාමි මානසිකත්වයක් කින් යුතු පුද්ගලයන්ගේ ක්‍රියාවන් විසම. එතකොට කයෙන් තුන් ආකාරයක විසම හැසිරෙන. ඒ කියන්නේ මනුෂ්‍ය ස්වභාවයේ විසමයි හැසිරීම. කය විසමයි විකෘතිය වෙන්වුණු බව. මනුෂ්‍ය ස්වභාවයෙන් ප්‍රාණඝාතය කරනවා කියන්නේ මනුෂ්‍ය ස්වභාවයක් නෙවෙයි. හොරකමක් කරනවා කියන්නේ මනුෂ්‍ය ස්වභාවය නෙවෙයි. වැරදිකම සේනාවක් කරනවා කියන්නේ මනුෂ්‍ය ස්වභාවයක් නෙවෙයි. ඒක ඒක මැරිලා සතර බය උපදින්නේ. ඒක තිරිසන් ස්වභාවයක්. ඒක ප්‍රේතයේගේ ස්වභාවයක්. ඒක නිරිසතේගේ ස්වභාවයක්. ඒ නිසා විසමයි කියනවා. හරි අදම්මයි. සම්මා සම්බුදුරුගේ ධර්මයේනු ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ වෙන්වෙච්ච දෙයක්. ඒ කාරණා. කයින් තුන් ආකාරය වචනේ හතර ආකාරය. මොනවද? පංස වචනේ. මේ කේලම් කියන වචනේ මොකද කේලම කියන එකේ අර්ථය? ඉතනේ හොඳයි. සමහර දේ
දෙච්චර. සානන්තමේ අර අර මෙච්චර දෘෂ්ටිය කියලා එකපාර කිව්වම ඒක දන්න දැනගත්තද මේ අර වචන වල අර්ථ වෙන අර්ථය දැන සම්පූර්ණ.
ඒක වචනේ අර්ථය අපි ධර්මයේ දැනගන්න ඕන. තිසරණ සරණ යනවා. ධර්මයේ දැනගන්න ඕන අර්ථය දැනගන්න ඕන අර්ථය දැනගෙන ඒ වචනේ අර්ථයේ තියෙන විස්තර විග්‍රහය දැනගන්න ඕන. ඔය තුනම දන්න කෙනාටයි තිසරණ සරණ ගියා කියන්නේ. හරි? දවල් දන්න ඔය වචන ටික ගන්න. ඔයකනේ පාලියෙන් කිව්ව මොකද? මුසාවාදා වේරමණියානේ කෙටියෙන් හොඳේ. පිසුනා වාචා වේරමණියා. පරුසා වාචා වේරමණියා. සම්පප්පලාපා වේරමණියා. මුසාවාදා කියන එක දන්නවනේ මොකද්ද? ඔහොම නෙවෙයි බුදුරජාණන් කියන්නේ. ඉතින් මුසාවාදා කියන්නේ බොරු තමයි. මුසාවාදා කියන්නේ ඇහෙන් දෙයක් දැකලා දනේ දැක්කේ නැහැ කියනවා. කනින් දෙයක් අහලා මට ඇහුනේ නැහැ කියනවා. නාසයෙන් රස සුවඳ දැනලා මේක දැනලා තියෙනවා. මට ඒක දන්නේ නැහැ. දිව රසය දන්නේ නැහැ. කයි පහසක් ඉඳලා දන්නේ නැහැ ඒක. කියන්නේ සත්‍යෝදේ ඒකෙන් මෙම්මන වචන වචන වාල්ටා කිරීමකට පැමිණෙනවා. හරි? ତොර මුසාවාදේ. මනසෙනුත් එහෙමයි. මනසෙන් දෙයක් දැනගන්නවා. ඔයා ඒක දන්නවද? දැනගෙන හිටියද? මම දන්නේ නැහැ කියනවා. එයා දන්නවා කලින්. එහෙනම් ඒක අසත්‍යයක් නේ. එහෙනම් විසම වූ බව. ඒක මිනිස්සේ ඒ කියන්නේ මනුස්සන්තා කියන්නේ උසස් මනසින් යුතු පුද්ගලයා. මනස උසස් නේ. මනුස්සයා කියනවා. අද තිරිසන් මිනිසුන් ඉන්නේ. එනිසා එක මතක තියාගන්න ඕක තමයි වචනේ. එතකොට දෙක පිසුනා. පිසුන කියන එකේ අර්ථය මොකද්ද? පිසුන කියන පාලියේ සිංහල අර්ථය තමයි සමගි සමාජයක් බිඳ වැටෙන දෙවි යන්නව. යම් සමාජයක තියෙන එකිනෙක අතර මොකද්ද? සමගි බව, ප්‍රිය බව, හිතමිතුරු බව. මෙන්න මේ හිතමිතුරු බව, ප්‍රිය බව බිඳ වැටෙන දෙවි යන්නව වචන කතා බහට කියනවා. පිසුනා වාචා කේලම් කියනක ඔය පාවිච්චි කරන්න එපා. කේලම කියන්නේ මේ වැත්තර මොක සංස්කෘත භාෂාවෙන් ආපු ගද්ද කෝනේ. ඒක වැරදි. ඔය කේලම කියන වචනේ පාවිච්චි කරන්න එපා. ඔගේ අර්ථය මොකද්ද උබලට? කේලම මොකද්ද? කේලම කිව්වහම අර්ථය පැනවෙන්නේ නැහැ. පිසුන කිව්වහම සමා අපිට ඒක ඇද කියන්නේ අපිට දහම ගොඩක් මගහැරලා දෙන සමහර කාරණා. සමගි සමාජය කියන්නේ ඇසුරවල තියෙන සම්බන්ධතා. මේ සම්බන්ධතා බිඳ වැටෙන දෙවියන් ආව වචන. අපිට චූටි කාලේ නම් ඕක නම් එහෙමනේ කේලම කියන එකට. අපි බුදු වචන කියයිද? කොහේ හරි සමගියක් බිඳ වැටෙන වචන අපි කතා බහ කරයි. හැබැයි අපිට කේලම් කියන්න එපා පුතේ. කේලම් කියන්න එපා කියලා ඕන තරම් ඇහිලා ඇතිනේ. හැබැයි අපි ඒ වගේ ඇතනම ඔයාලා කියනවනේ සමහර වෙලාවට. නේ?
කියනවා.
නේ? ඒ සම ඒ එතකොට ඒ පිරිස අතර ඒ සමගි සම්බන්ධතාවයේ හිතමිතුරු සම්බන්ධතාවයේ බිඳ වැටෙන වචන අපි වෙනවනේ. අයනා ඒවට කියනවා පිසුන වචන. පරුසා වචන. නෑ එහෙම එකක් නෑ. ඒකයි කියන ඔයාලා කියව ගන්න උදාහරණ වචනේ මජ්ක්‍ධිමනිකාය මගේ ඒවා කියන්නේ. කෙටියෙන් කියන්න යම් කෙනෙක්ගේ මේ මනසක් පීඩාවටපත් වෙන හිතකට කටු වෙනවා වගේ හිත බිඳ වැටෙන මානසික තියෙන සංසුන් බව කඩා කැඩී බිඳ යන වචන කතා බහ කරනවා. ඒක මේ කුණහරප වෙන්න ඕනේ නෑ. භාවිතේ නැතිවනේ භාවිතේ තියෙන වචන බොප්පලයන් කියලා කියනවා. මොකක් හරි නැත්නම් දෙයක් කියනවා බොහොම තදින් එක ගෞරවයෙන් කියන්න පුළුවන්. තදින් කියනවා. දැන් ගෙවල් ලොන් තරම් ඇතිනේ. සැමිය බිරිඳ අතර. නේද? මහත්තයර තදින් බරින. එහෙම අය ඇති නෝන් තරන්නේ. එතකොට මහත්තයා නෝන්ට තදි බයිනේ වැතිනේ. එතකොට ඒ නෝන ගිහිත බින්දනවනේ. එතකොට ඒ මහත්තයා ගිහිත බින්ද වැටනවනේ. ගෑනුව කෙනෙම කතා ගෙදර දොරකඩින් මහත්තයා එද්දිම මොනාරි කියලා. එතකොට ඒ මිනිහා ගිහිත පිච්චිලා යනවනේ. අන්න ඒව පරස වචන. ඒවා මිච්ඡා දිට්ඨි කම් මේව දැනගන්න මම විස්තර කරන්න හැබල සූත්‍ර දේශනා ඔක්කොම විස්තර බුදුරජාසගේ ඒ විස්තර කරලා තියෙන්නේ ඔබලා ඒව දරා ගන්න. එතකොට සම්පප්පලාප. ඒකත් ඔබලා අරුත් දැනගන්න සම්පප්පලාප කියනවා. ඒතර බුදුරජා 32ක් කතා පෙන්නනවා. 32 32 වෙනි එක තුල පෙන්නන්නේ සම්පප්පලාප කියන එකේ අර්ථය තමයි මෙලොවට හෝ පරලොවට තමාට මෙලොව හෝ පරලොව දියුණුව පිණිස යහපත පිණිස හේතු වන වචන කතාවද. මෙලොව හෝ පරලොව ධාර්මික සැපය ධාර්මික දියුණුව වෙනුවෙන් උපකාර නොවන වචන කතා බහක් වේද? මේක සම්පප්පලාප. කොච්චර වල කරන්න ඇද්ද? නේ මෙලොව හෝ පරලොවට ධාර්මික දියුණුව පිණිස. දැන් මෙලොව පරලොව අධාර්මික දියුණුවට හේතු වෙනවා තියෙනවා. දේශපාලනේ කතා කරගෙන ඉන්නවා. අධාර්මික දියුණුව දුක පිණිස හේතු වෙනවා සසල. හැබැයි අපිට හිතෙනවා ඒක නෑ මට යහපතක් කියලා. දේශපාලන රැලි තියෙනවා, ටීම් තියෙනවා. ඒව කවදාවත් මෙලොව හෝ පරලොවට තමට යහපත පිණිස හේතු වෙනවා අපි හිතනවා. අපි මේ රට ගොඩනගනවා. අපි මේ වෙනකට කවදාවත් හේතු වෙන්නේ නැහැ. අද මේ වර්තමාන සමාජයේ කාලකන්ණි රාජපාලනේ. හොඳේ හරි වැඩක් නැහැ ඔය කතා කරන්න. මනසෙන් තුන් ආකාරය ඇතිනු මෙන්න මේ තුන තමයි ඔයාලා දන්නේ. ඔයාලා දන්නේවත් නැති මේ තුන. අනිත් ඒවා දන්නවා. මොකද මනසේ තුන් ආකාරය. මනසේ තුන් ආකාරයක් තියෙනවා. මුචාදිත්‍ය. මොනවද? අභිජ්ජාව. දන්නේ නැහැ. ඒකයි කිව්වේ. ව්‍යාපාදේ දසවස්තුක මිච්ඡාදිත්‍ය. ඒකේ අංග 10ක් තියෙනවා. ඒකම අංග 20ක් තියෙනවා කියලා. හොඳේ මෙන්න මේ කාරණා ටික දැනගන්නවා. මොකද්ද අභිජ්ජාව කියන්නේ? දැඩි ලෝභය කියලා පොත්පත්වල දිනවා. ඒක වැරදි. සූත්‍රපති තියෙනවා දැඩි ලෝභය කියලා වැරදි. ලෝභය කියන්නේ පාලි වචනයක්. අභිජ්ජා අරාබි කරු පොතේ බලා ගන්න. විශේෂකට පංචකාම අරමුණක විශේෂකට බැසගෙන. විශේෂකට බැසගත් මානසික ස්වභාවය. ඇහෙන් දකින රූපයක් තියෙනවා ප්‍රියයි කියන එක එකක්. අපිට ප්‍රිය වූ රූපයක් කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. ප්‍රිය වූ කියන එකට එහා ගිහු විශේෂත්වයක්. විශේෂකට බැස ගැනීමක් තියෙනවා. යම් දිවේ රසයක් විඳිනවා අපේ ආහාරයේ මේ ප්‍රියයි කියන ස්වභාවට ඉක්මවා ගිහු ඒක විශේෂකට බැස ගැනීමක් ඇති වෙනවා. ඒ රසයේ ලොල් බව. ඒ රසය හා නැවත නැවත රසය මතක් වෙන ඒක නැවත නැවත සොයන ස්වභාවයකටපත් වෙනවා. තේරෙනවද? විශේෂකට බැසගත් මානසික ස්වභාවයක් තියෙනවා පංචකාම ලෝකයේ සිදු කරගෙන. ඒකට කියනවා අභිජ්ජාව. ව්‍යාපාදේ කියන්නේ පංචකාම ලෝකයේ සිදු කරගෙන අපිට ඇති වෙන දරුණු නපුරු මානසිකත්වය. තරහසිත කියන්නේ දසවස්තුක මිච්ඡා දිට්ඨිය පෙන්වන මිච්ඡා දිට්ඨි කියන කාරණාවේ අංග 10ක්. නත්ති දින්න නත්ති ඉට්ට නත්ති කුතං නත්ති සුකට දුක්කට අනං කම්මනම් පලමිපාකෝ නත්ති අයන් ලෝකෝ නත්ති පරෝලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති ඕපාතික සත්තා නත්ති ලෝකේ සමන බාමන සම්මග්ගත සම්මාපටිපන්න ඉමංච ලෝකම් පරංච ලෝක සයග විඥාය සච්චිකතා පවේදීති. ඔය පාළි ඔය තමයි ධර්මය. ඔකේ අර්ථයක් තියෙනවා. අර්ථේ විස්තර විග්‍රහය තියෙනවා. නත්ති දින්න දන් දීමේ විපාක නැහැ. හන්දේ දන් දීමේ විපාකයක් දන් දීලා වැඩක් නැහැ කියලා ලෝකේ දැක්මක් තියෙනවා. හන්දේ මේ වගේ කාරණා 10 තුන මේ වචනේ අර්ථය දැනගන්න ඕන. වචනේ අර්ථය දැනගෙන ඒකේ විස්තරය දැනගන්න ඕන. හන්දේ අත්ති දින්නම් කියන එක අපි දැනගන්න ඕන. අත්ති දින්නම් කියන එකේ වචන විස්තරයක් තියෙනවා. කොහොමද දන් දෙන්නේ? හන්දේ ශ්‍රද්ධාවෙන් දන් දෙන කියනවා. සකස්කොට දන් දෙන කියනවානේ. සහත්තානම් දේතිනේ. එහෙම පැනනවානේ. ආගම නිදිති කොහොමද ආදී වශයෙන් පැනනවානේ. සත්පුරුෂ දාන අංග දැනගන්න. ඒකේ විස්තරය දැනගන්න ඕන. ටිකක් දැනගන්න ඕන. දානය දෙදීපව. ජාදේ ඔක්කොම කතා කරන්න මෙතන බැහැ මම කරන්නෙත් නැහැ ඒක නිකන් අර කිරි කලයකට නිකන් ගොම දානවා වගේ වැඩක් කරනවා එහෙනම් ගොම කලයකට කිරි ටිකක් මන් දානවා වගේ වැඩක් කරනවා ඒ නිසා ඒ ඔහෙම වෙන්න ඕන නිකන් ගොම ඩේකට කිරි දානවා වගේ මම මේ ගොමස් කිරිල්ලක් කරේ උදේ ඉඳන් කිරි දාන වැඩක් නැහැනේ ඒකයි ගොම ටිකක් අස් කිරීමක් කරන්නේ ඔයාලගේ ජීවිතේ කිරි දාන කලින් මේ තමයි කිරි බොරුට කියවෙන්නෙත් නැහැ මට ඒ නිසා මේ ඔයාලා තම තමන් කැමති නම් නිවන් දකින්න අඩුම ගානේ සුගතියටවත් යන්න කැමති නම් මේ දුර්ලභ සුගතියටවත් එන්න කැමති නම් ඔයාලා තිසරණය ඇති කරගන්න. තිසරණය ඇති කරගත්තු නිවන් දකිවි. අඩුම ගානේ තිසරණයත් එපා නම් සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය දගෙන ගිහින් පන් එකක් ගන්න දිවියන් අතර. මනුස්සල වගේ නීච නැහැ මෙහෙම රස්නේ නැහැ. හරි? එහෙ බුදුරජාස කියනවා මේ කායික මේ දිව්‍යාංගනාගේ කායික පහස දෙවියෙක්ගේ දිව්‍යාංගනා කායික පහස ගැන කියනවා මේ හිඹුල් පුළුන් තියෙන පුළුන් ගොඩක් අරගෙන ඒක එකවරක් පොළනවා. පොළන්නේ පොළපු ටික. ඒක නැවතවරක් පොළනවා. ඒ වගේ 50වරක් පොළනද පුළුන් ගුලියක්ද පහස කියනවා. මේ පහළම දිව්‍යාංගනාගේ දෙවියෙක්ගේ කායික පහස. ඒතර දැන් ඉන්නේ හිතාගන්න පුළන්නේ මිනිහා කියන්නේ කෙනෙක්. නිකන් මේ ගොරහැඩි මහා මඩවලක බැහැපු ඌරෙක් වගේ කායික පහසක් ඇත්තේ. මනුස්සපතේ උතුම්ම පහස තියෙන ගැහැණියක සහ පිරිමියාගේ පහස. අර දිව්‍ය පහසත් එක බලන්න. ඒ නිසා එහෙ යන්න කැමති නම් ඔය දරුවෝ හදන්න එතකොට මිනිහෙක් ගෑණියෙක්ට ගෑණි මිනිහට කැමති වෙනවා නම් දෙවියන් අතර උපදින්න එහි අප්‍රමාණ සැපයක් තියෙන කායික හැම පදනමක්. ඒකේ කාම ලෝකයේ දෙවියන් අතර කායික එකතු වීමක් පැනවෙනවා. අනන්ත සැපයක් එයයි විඳිනවා එයයි ඒ පහසෙන් පව. හොඳේ? ඒ දැකීමෙන් ඒ ඇහිීමෙන් ඒ නාසයෙන් විඳින ගඳ සුවඳෙන් දිවෙන් විඳින රසයෙන් කායික විඳින පහසෙන් මනසින් හිතන අරමුණු වලින් පව අනන්ත සැපයක් පත් වෙනවා ඒ දෙවියන් අතර. දැන් ඔයාලට කොච්චර සැප ලැබුණත් මදිනේ. නිකන් තෘප්තියක් නැහැ නේ. හේතුව ඇයි? හේතුව ඇයි දන්නවද? පෙර අපි දිව්‍ය ජීවිතවල වාසය කරපු ආශ්‍රව අපිට තියෙනවා. ඒ දෙවියන් අතර විඳපු සැපේ මනුෂ්‍යපතේ කවදාවත් හොයන්න බෑ. විඳින්න බෑ. කිසිම ආකාරයකින් ආහාර පානක ඇඳුමක් පැළඳුමකින් කිසිම සෙන් පවුඩරයකින් කිසිම කායික පහසකින් කිසිම විදියකින් ඒක ඒක හිතන්නවත් බෑ. නමුත් අපේ මතකයන් තියෙන ආශ්‍රව. හරිද? ඒ මතකයන් තියෙන නිසා අපි මනුෂ්‍යපතේ සීමාවක් නැහැ. කොච්චර ලැබුණත් ඒක සීමාවක් නැහැ. හේතුව මේ මනුෂ්‍යපතේ තියෙනවා නම් අනන්ත සැපයක්. ඒක මහ ලාමක නීච සැපයක් දෙවියන් අතර සැපයක් එක බලන්න. ඒ සසරේ අපි දෙවියන් අතර දිවිඳපු සැප මතක නිසා ලාවට ඇතුලේ ආශ්‍රව තියෙන නිසා අපි ඒ සැප කොච්චර අපි කොච්චර තෘප්තිමත් කරන්න හැදුවත් අපිට තෘප්තියක් නැහැ මනුෂ්‍යපතේ. ඇයි අපි මෙච්චර දුකට බය? ඇයි අපි නිකම් මෙච්චර දුකට බය අපි? අපි කට්ටක් එහෙම නෙවෙන්නේ මෙච්චර බය ඇයි? අපි අනන්ත සසරේ අනන්ත අප්‍රමාණ නිරේවල අනන්ත අප්‍රමාණ දුක් ඉඳලා තියෙනවා. ගින්නට පිච්චෙන්න බය අපි. ගින්නට බයයි අපි. අර නිරේවල ලිත්තේ ආශ්‍රව මතකයන් අපිට තියෙනවා. ඒ ලෝකමු නිරේවල වල පැහිච්ච පෙන ගුලියක් වගේ ගිනි අඟුරු වල පැහිච්ච ඒ ගිනි කටාරම් වල පැහිච්ච ඒ මතකයන් අපිට තියෙනවා. ඒ නිසා දුක කියන එක අපි දුරින් දුරු කරන්න තෑ මේ ලස්සන ගෙවල් දොරවල් හදාගෙන. ඒ ඕන. ඒ වින අනිවාර්යෙන් පිනක විපාකයක් මේවා. ඒ අපි ඒ දුකෙන් වෙන් වෙන පදන සුගතියක් නෑ කියන්නේ. දුකෙන් මෙවුණු තැන. ඒ නිසා අපි හරි පරිස්සම් වෙනවා අපේ ජීවිතේනේ. කටුවක් කැණෙන්නේ නැති. ඒ කටුවක් කැවුනත් අපි ඇයි ඉච්චර අපි දැන් සැපයක් විඳින්න අපි දුක් බය වෙන්නේ? අපි කොච්චර උනත් අධාර්මික කාරේව සැප විඳින්න බය වෙන්නේ නැහැ නේ. නමුත් කට්ටක් කැන්නොට මාරු බයන්නේ නැද්ද? පීජක් උනා පාවිච්චි කරද්දී බොහොම කැපෙනකොට හරි බයයිනේ. ඒකයි හේතුව. අපි සසරේ සැප විඳන වඩා අනන්ත අප්‍රමාණ මතකයන් තියෙනවා. නීරේවල් වල ඉඳපු දුක්. ඒවා අපි කපපු කවුන් කපපු ආස් කපපු මේ ඇඟම පොරෝ වලින් සහපුවා අපිට මතකයන් තියෙනවා. යකඩෙන් ගිනි යවුණු පොළවේ හාසි කළා. වැය වලින් ඇහැපුවා, පොරෝ වලින් ඇහැපුවා අපේ මතකයන් තියෙනවා. ඒ නිසා අපි හරි බයයි ආයුධ කියන දේ පරිහරණය කරද්දී. ඒ මතකයන් ඇතුලේ තියෙන නිසා. ওই දෙක දැනගෙන හැසිරෙන්න. තමන්ට ලැබෙන දේෙන් තෘප්තිමත් වෙන්න උත්සාහ කරන්න. තමගේ ලැබෙන මිනිහගෙන්, ලැබෙන ගෑණිගෙන්, ලැබෙන ඒ හැම පංචකාමයන්ගෙන් සතුටු වෙන්න බලන මනුස්සකම. හේතුව මේක කවදාවත් සංසිඳවන්න බෑ මනුෂ්‍යපතේ පුද්ගලයාගේ ආශාව. හේතුව දෙවියන්ගේ සැපේ අපිට මතකයන් තියෙනවා. දුක ගැන නම් ඉතින් හොන්නේ නැහැ නේ. දුක ගැන අපි හොයන්නේ නැහැ. නමුත් අපේ මතකයන් තියෙනවා දුක ගැන. දුකට මාර බය. කටු දකිද්දි බයයි නේ අපි. නේද? අර නිරේ කටු ඉඟුලවල එහෙම නැගල. ඒ වෙයි මතකයන් අපිට තියෙනව නැත්තේ නේ සත්තකින්ම තියෙනවා. ඒකයි කොහොමත් අපිට දුකක් නෙදින්නේ. අතක් කැපුණාම දුකක් පීඩාවක්. හොඳේ ඒකත් මතක තියාගන්න. ඒ නිසා දෙවියන් අතර තියෙන සැපය අනන්ත අපමණ සැපයක්. අඳුම ගන්න ඔබලා සුගතියටවත් යන්න. මෙන්න මේ මිච්ඡා දිට්ඨිය දැනගන්න. අර්ථ සහිතව සම්මා දිට්ඨිය දැනගන්න. මේ දෙක දැනගෙන සුගතියටවත් යන්න. සා ලෝකෝත්තර සම්මා දිට්ඨිය දැනගත්තොත් ඒකාන්තයෙන්ම පිරුණම් පානෝ වැඩි කල යන්නේ නැහැ. ඕන ජීවිත අටක් හතක් යා. ඔබලා කවුරු හරි උත්සාහ කළ උනන්දු වෙයි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය දැනගත්තොත් ඒකාන්තයෙන්ම ජීවිත උනන් 10ක් කරන්න යනකන්නේ. අනිවාර්යයෙන් මේ සසරේ පිරුණා පාන වැඩි කල යන්නේ. අන්න යා මේ ගෞතම බුදු සාසනේ ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක්. අන්න යා හිස්සති මරුන්නේ. මිට මොළවගෙන යනවා ආර ශාවකත්වය. මේ ලෝකයෙන් මේ මේ ලෝකේ සියල්ල අත්හැරනවා. හැබැයි යා මිට මොළවගෙන යන්නේ ආර ශාවකත්වය. සුතවත් අරි ශාවකත්වය සුතවත් භවෙවත් මිච්ඡා දිට්ඨියක් දන්නවා, සම්මා දිට්ඨියක් දන්නවා, ලෝකෝත්තර සම්මා දිට්ඨියක් දන්නවා කියන දැනුම සුතවත් භව. දහම් මහපු කෙනෙක් විදිහට යා ඒක මිට මොළවගෙන යනවා. ඒක අතට අතට හුවෙන දෙයක් නෙවෙයි. ඒක මනසට හුවෙන දෙයක්. මනසෙන් දරා ගන්න දෙයක්. ඒ මම දරාගින්න නිසා තමයි මේක මට මතකේ තියෙන්නේ. මම මේක වචනයක් බලලා නැහැ සත්‍යයි. එක දහම් පදයක් මම එද්දි පෙළලා බලලා නැහැ. මේක කියනවා කියලා මට අමුතු දෙයක් නැහැ. මට මේ මාස ගණන් උනා කතා කරන්න පුළුවන්. එක සූත්‍ර පොතක් මම බලලා නැහැ. එක දහම් පදයක් සීකලා නැහැ මම එද්දි. මොකද මම දන්නේ මේක මගේ ඇතුලේ තියෙන. මට තියෙන දෙයක් අර මට දෙන්න පුළුවන් තරම්. මට තියෙන ධනයක් මගේ ධනෙ මේකේ නිමක් නැහැ දෙන්න පුළුවන් තරම් ගන්න ඕන කියන්නේ. ඔයාලට ඔප්පු කරන්න ඕන නිසා සූත්‍ර තැමලින් කිව්වා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මෙහෙමයි මේ දැන් මෙහෙම අක්කේ දැන් ව්‍යාපාරිකය අපිට කියපු කතාවක් ඕක සමහර. එතකොට මේ දැන් අපි කියමු දැන් මේ යම් බඩුවක මිලක් තියෙනවා. ඒ බඩුවේ මිල අපි කියමු රුපියල් 100ක් කින් ගහලා තියෙන කියලා. ඒක ඔයාට දෙන්න පුළුවන් ධාර්මිකම ගානක් ලෝකයේ තුල පැනන 100යි. ඔයාට ඒක ඔයා 80ට තමයි ඔයා ගන්න. 20ක් ඔයාට ලාභය කියන්නේ. ඒ ලාභය ඔයා කාටවත් කියන්න ඕනේ නැහැ. ඒක ඔයා ගෙලින් මෙච්චරයි. ඔයාගෙන් අහන කවුරුහරි ඔයාට මේකේ කීයක් තියෙනවද ඔයා කෝස්ට් එකට කීයද ගන්න. ඒවා දාලා නැහැ. හරි? නිකම්ම මම මේකත් දැනගන්න. එතකොට ඒක ඔයා කියන්නේ අදාළ නැහැ මල්ලි මේක තමයි දෙන ගාන එච්චරයි. මොකද සමහර අය ඉන්නව එහෙම. මට දෙන්න පුළුවන් ගාන මහත්වෙ මේක. එච්චරයි. හරි. දැන් අක්කගේ ප්‍රශ්නේ කියන්න. කැලිම බෝඩ් එකක් දාන්න ඇයට දෙන්නේ නැහැ කියලා.
ඒ බෝඩ් එක දාලා තියෙනත් තැනක් දෙන්නවා තියෙන්නේ මාත් පස්සට ලක්කලා තියෙනවා.
ඔව් මොකද්ද එතන? මොකද
අවුල. දැන් ඉතින් දැන් ඇයට සමාද කියනකොට මේ තමයි මිදල් දෙන්නත් කාලයක්
යනකොට
ඔව් ඔව්. තරමක් තියෙනවා account එකේ සල්ලිත් නැහැ කියලා කියනවලුත් තියෙනවා.
ඔව් ඔව්. එතකොට මේ ඒකයි පාක්. හොඳේ. අත හේතුව පර හේතුව. ජීවිත හේතුව. බුදුරජාණන් ශ්‍රී කියන්නේ එහෙමයි. කියන්නේ ජීවිත හේතු කරගෙන හෝ තමා හේතු කරගෙන හෝ අනුන් හේතු කරගෙන මේ ආරසවකුරු අසත්‍ය වචනේ පාවිච්චි කරන්න නැහැ කියනවා. ඉන්හිහාදයක් නැහැ. හොඳේ. එතකොට මේ අක්ක කියන කෙලිම මාතෘක කරන්න බෑ ඉච්චන. එන්නේ අක්කේ එහෙම එකේ කඩේට එන්නේ නැත්නම් හොඳයි. අවුලක් නැහැ අත්තරේ. අක්කට මෙලෝ සහ පරලෝ ඒකාන්තයෙන් සැපෙපින සෙත් වෙනවා අර අර. අක්ක ධර්මයේ සත්‍ය නම් ඒක පිළිගන්න. පිළි අරන් බය නැතු කටයුතු කරන්න. ඒක එහෙම පිළිගන්න. ඒ කියන්නේ ඔයා කෙලින්ම කියන්න මේ මොහොත දෙන්නේ නැහැ මහත්තයෝ කියලා ඉච්චන. කාටුන මේ මොහොත කරන්නේ නැහැ ඉච්චර. අනේ මම සමා වෙන්න ඕනි කියන්නේ. අනේ මාත් සමා වෙන්න මේ මොහොත නම් දෙන්නේ නැහැ මට අපහසුයි කියන්නේ. ඇත්තනේ අපහසු වෙන්නේ නේ. මේ බෝඩ් එකක් දාලා තියෙන්නේ. ඉච්චර. බොරු කියන්න ඕනේ. සල්ලි නැහැ. එහෙම කියන්නේ සල්ලි තියෙනවා. සල්ලි නැහැ කිව්වොත් ඉතින් අවුලක්. සල්ලි තියෙන. සල්ලි නැහැ කියන්න ඕනේ නැහැ මේ මොහොත දෙන්න අපහසුයි පුතේ මාත්‍යෝ නැහැ. මට සමා වෙන්න මාත්‍යෝ අනේ මේ මොහොත දෙන්න අපහසුයි කියලා කියන්නේ. ඉච්චර. බලන්න දවාවේ විශ්වාසය දිනාගත්ත අය එතනක්ද දැන්. දැන් ඉල්ල ගන්නවා හෙට දෙනවලු කුණා හෙට උදේ අට දෙනවලු අටම තමයි දෙනවයි. එහෙම චරිතය ඉන්නෝනේ. දෙනවලු කුණා හරි. ඒක ලැබෙනවන්නේ ඒ අයටක් දෙන්න. විශ්වාස කියන්නේ විශ්වාසය කඩනකොට දැන් අක්කට හෙට දෙන්නම් කියලා ඉල්ල ගන්නවා අය දෙන්නේ මාසෙකින්. ඒක අවුලක් නේ. ඒක වාඩ මෙතන පවත්ත ගන්න බැරි වෙනෝනේ. හරි? එනිසා දැන් ඉන්නවනම් යම් පිරිසක් වචනේ සත්‍ය වචනේ හෙට උදේ දෙනවලු කුණා හෙට උදේ දෙන. ඒ වගේ ඇයට ඕන වෙලාවක දෙන්න. නමුත් අක්ක එහෙම නැති ඇයට දෙන්න එපා. බය වෙන්න එපා දෙන්න. කිසි දෙයකට අත්තරින් අක්ක බය වෙන්න එපා. නොදී ඉන්න මං කියන ව්‍යාපාරේ වැටෙන්නේ නැහැ කියලා. ඔය දෙගිඩියව අත්තරින්නක සිරසිය. ඊට පස්සේ බලන්න ඔය දෙගිඩිය අත්තරලා ඔය සිරසිය අපි දෙගිඩියව අත්තරින්න ඒ අයගෙන තියෙන පටික සිත හිමි ටයිම් කරන්න. අක්ක බලන්න මේ මිනිස්සු නේද කඩේට එන්නේ. අක්ක මේ පාප කම්ම මේ කම්ම විපාකේ කම්ම න්‍යාය විපාක දෙන න්‍යායක් තියෙනවා මේ ලෝකේ. එතකොට මේ බොරුව කියන තැන කොහා මේ ජීවිතෙත් ඔය කියන අවස්ථාවකට එවෙන්නේ පෙර එකක් බැඳිච්ච දෙයක් තියෙනවා දුක් විපාකයක් නේද? වා එහෙම බොරු කිව්වහම ඒ අය එනවා. එතකොට බලන්න මේක මිච්ඡා කම සමාදානය නේද? අසත්‍යව අධාර්මික දෙයක් නේ. වා හිතනවා මේකේ සැපයක් වෙනවා බිස්නස් එක රැකෙනවා. මම මේ බොරුව කිව්වහම කියලා වා ඒ නිසා බොරු කියලා. ඒක අසත්‍යයක් නේ. එහෙනම් මෙලෝටත් පරලෝටත් සැපේ පිණිස හේතු වෙන්නේ නැහැ කියලා බුදු කෙනෙක් කියනවා.
හරි.
අන්න ඒකයි. එහෙනම් මතක තියාගන්න අකේ. ඒ දුක් විඳීම එහෙනම් මෙලොවත් ඔයා එතනම ඒ කම් විපාකේ ටච් වෙලා. එහෙනම් ඔයා මෙලොවත් පරලොවත් ඔක පිරිහින් පිණිසම හේතු වෙයි. ඒ නිසා බුදුරජාණන්සේගේ ධර්මයේ සිහි කරගෙන අදින් පස්සේ මම බුදුරජාණන්සේගේ ධහමට එන්න හදන බෞද්ධයෙක් වෙන්න හදන කෙනෙක් බෞද්ධෙක් නෙවෙයි. බෞද්ධයෙක් වෙන්න හදන කෙනෙක්. ඒ නිසා මම බෞද්ධයෙක් වෙන්න ඕන. මම බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා අද ඉඳන් මම මේ දේ කරන්නේ නැහැ. බුදුරණන්සේට নমස්කාර වෙනවා මම මේ අදීන අසත් වචන කියන්නේ නැහැ මම කියනවා කිලි මේ මොහොතේ අනේ මහත්වේ මට දෙන්න පහසුයි මට මේ මොහොතේ ඔබතුමාට ඒක කරන්න පහසුයි මාතේ තරහ වෙන්නත් සමායන කියලා කියන්නේ එච්ච කෙලින්ම කියන්නේ එච්චර අයි කතා කරන්න දෙන්නේ ඒ එන්නේ නැත්නම් යන්න හරි අකේ බිස්නස් එකට එන්න බිස්නස් එක වැඩි වෙනවා ඔයා කරලා බලන්න බිස්නස් එක ඇතරින්නේ ඔයා ඔයාට ඔයාගේ යම් විපාක විපාකයක් තියෙනවනේ විපාකේ එද්දී ඒක පොඩ්ඩක් මේ වෙනමුතකේ මේ සත්‍ය වචනේ ගෙවෙනවා මේ ජීවිතේ අර එයා කිය අමනාප දේවල් එන්නේ අමනාප අරමුණු ලැබෙන්නේ නැවත නැවත වෙන්නේ පෙරත් ඒ බුදු අසත්‍ය දෙයකම විපාකයක් වෙන්නේ හරි ඇයි වා අනුන්ට දෙන්නම් කියලා සසරේ නම් පොඩ පරක් කරලා අනිත් අයට පීඩා දීලා තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ වාගේ දේ? වා මේ ජීවිතේ ව්‍යාපාරයක් පටන් ගත්තාම වාටත් ඒ කම්ම විපාකම වාට දුක පිණිස එනවා. ඒතකොට ආ මේ ජීවිතේ මේ මොහොතේ සත්‍ය වචනෙන් එක විඳින්න. ඇයි එදා ඔය අසත්‍ය වචනයක විපාක? ඇයි වාත් එදා යම් පුද්ගලයෙකුට ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුට ධාර්මික මිනිසෙකුට මහතේ හෙට දෙන්නම් කියලා ලබන වාසිය දුන්නේ. තොර අරමිනියා ඔයා විශ්වාස කළා ඔයාගේ ඔයා සත්‍ය වචනේ කියලා හිතලා විශ්වාස කළා. අර මිනිහගේ ව්‍යාපාරයෙන් යම් පීඩාවක් දුන්නා. ඇයි වා දුන්නේ මාසෙක? ලක්ෂයක් ඉලගත්තා කියන්නේ. ඔයා ලක්ෂ දුන්නේ ඊළඟ මාස අර මිනිහා අර ඒකේ පීඩාවෙන් අර යම් යම් අලාභණි වෙන්නේ. කිම් උප ඔයාගේ න්‍යාය මම කියන්නේ කම ආපු න්‍යාය. ඒ විපාකේ දැන් ඔයා විඳිනවා. ණය දෙන්න ඔයා දෙනව ණය. දුන්නා මොකද වෙන්නේ? ඔයාට එන්නේ ගොඩක් පමාද. එතකොට ආගේ හටියු මෙහෙ બ્લોක් වෙලා හිර වෙලා. එහෙනම් මතක තියාගන්න හිර වීම තුලා විඳිනව නේද පීඩාව? අන්න ඒක තමයි ඔයාගේ පාප කර්ම විපාකේ පෙර සසර. ඒ නිසා මේ පාප කම් මේ විපාකයට යට වෙන්නේ තව තවත් යට වෙන්නේ හේතු වෙන්නේ අසත්‍ය වචනේ තුල ඒක දිගින් දිකට මතු මතුවටත් යනවා. හරි? ඒ නිසා අද ඉන්න මේ මොහොතේ නාක කෙලින්ම කියන්න ඔය වචනෙන් කියන්න වචී කර්මයක් කරන සත්‍ය බුදුරණා සීකල කරන්න කියන කලේ බුදුරණාහසගේ දහමට නමස්කාර වා කියලා හිතලා කියන්න මහත්යෙ සමා වෙන්න මේ නොන හරි එන කෙනෙකුට අක්කේ හරි නංගේ හරි කියන්නේ සමා වෙනාගේ මේ මොහොතේ දෙන්න පහසුයි මේ මොහොත මට දෙන්න බෑ කියලා එච්චර පීඩාව කරගන්න එපා මේ සමා වෙන්න පීඩාවක් ඇති කරගන්න එපා මට මේ මොහොතේ දෙන්න බෑ කෙලින්ම කියන්නක් එච්චර ඊට පස්සේ බලන්න මේ ඔය දේ පුරුදු කරන්න මාස එකම අකණ්ඩ ඊට පස්සේ මාස 3ක් 3මාරක් යද්දී බලන්න මොකද වෙන්නේ කියලා. ඔය එන්නේ කීපෝ එන්නේ නැද්ද කියලා මට කියන්න මාස 4කට පස්සේ අද ඉඳන් කරු. හැබැයි පිළිපදින්න. සීරසියක් පිළිපදින්න. මේක මේ ධර්මයේ සත්‍යය. සත්‍ය වචනේ පාවිච්චි කරන්න ඇත්ත කියන්න අර මෛත්‍රී සිතින් සංසිඳු වචන වලින් කියන්න. හරි?
සිංහලෙ තේරුම තියෙනවා.
ඔව්.
එතකොට මේ සිංහලෙන් කියන එකද හොඳ?
ආ.
පාලියෙන් කියන එක.
ඔව් දැන් ඔය මේ හැමදාම මහා පුදුමාකාර දානවනේ පන්සල් ලංකාපුරා. දැන් මේක මේ කුසලයක්ද? ඒ තරන්නේ බුදුරජාණන්සේගේ දහමනුත් එක පරිබාහිරය කියන්නේ අර මේ අදින සර මොන ධර්ම ආදිකට අදිනවනේ. තනිකර බුදුරජාණන් ප්‍රතික්ෂේප කරපු න්‍යාය. ගීතස්වරය. ඒක අදින එක. දැන් කවිත් ගායනා සම්පූර්ණ තහනම් බුදු සාසනේ. අපිට ඇවත් තියෙන වික්‍රමහසලාට. අද ඔය වඩා වික්‍රමහසලා කවි ගීත කියනවනේ. ඒවා තනිකරක් කියලා වැරදි. ඒවා බුදුරජාණන්සේගේ සසුනේ අපිට භික්ෂුවට ආපදි දුක්කට ආපදි කියලා ශික්ෂාපදයක් පනවලා තිනවා. ඒවා තහනම්. හරි? එතකොට මේ ඕක විශාල අකුසලයක් අද ඔය තියෙන මේ උදේට දාන්නේ. ඔය ඇදලා කියන්නේ. ඒක වැරදි. හරි? ඔබලා සිංහලනේ. බුදුරජාණන්සේ කියනවා හොඳයි ඒ කියන්නේ සකය නෘත්‍ය බුද්ධ වචන පරියාපුණා. ඒ කියන්නේ මේ තවන්ගේ භාෂාවෙන් මේ පාලි බුද්ධ වචනේ පාලියෙන් දේශනා කරන බුද්ධ වචනේ පරිශීලනය කර හදාරන්න කියනවා. එනිසා ඔයාලා මේ බුද්ධ දේශනාව පාලියක් පාඩම් කරගන්න ඕන එක අමතර දෙයක්. නමුත් සිංහලෙන් දැනගෙන සිංහලෙන් පිරිසුදු බුදුරජාණන්ගේ දහම් දේශනාව කිසලා හදාරන්න කියවන්න. එච්චරයි. සිංහලෙන් දැනගත්ත උනේ දෙයක් තමයි දන්නවා කියලා දෙයක් ඉන්නේ නේ. ඕක කොච්චර කඩපාඩම් කරා පාලියෙන් සිංහල අර්ථය දන්නේ නැහැ වැඩක් නැහැ. එනිසා බුද්ධ වචනේ පාලියේ සිංහල අර්ථය දැනගන්න ඒකේ විස්තර විග්‍රහය දැනගන්න. එහෙනම් මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි කියන ප්‍රශ්න නැහැ නේ. මම ප්‍රශ්නේ ඔයාලට ජීවිතේ දුන්නා. අදිනම් උත්තර හොයාගන්න. හරි ඔයාලට ඔයාලගේ ප්‍රශ්න විසඳෙන්නේ එහෙම. එන්න කවදාවත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. මම ඔයාලගේ ජීවිතේ ප්‍රශ්නයක් දුන්නා කියලා මතක තියාගන්න. ඔයාලා හිමීට උත්තර හොයාගන්න. නමුත් දුකක් එක්ක එකතු වෙච්ච දවසක් අයි අපි සමරනවා. බුදුරජාණන්ගේ දහම තුළ දුකක් නේ. ජාති පි දුක්ඛ. හැබැයි ජාති පි කියන්නේ එතන ඉපදීම නෙමෙයි මනුෂ්‍ය නියෝජයට පැමිණීම. හරි? තොර කමක් නැහැ ඒක. ඒකට හරි උන් ඒ වචනාවත පස්සේ ගාලේ කියන්න. එහෙනම් මතක තියාගන්න එහෙමනම් මේ ජරා මරණ එක යන ජීවිතයකනේ මේ සමරන්න දෙයක් නැහැ අපිට. තියෙන්නේ මෙන්න මේ වගේ ඒ දවසටවත් අඩු ගානේ දහම් පදයක් අහලා දවස මුල් කරගෙනවත් විශේෂයක් කරගෙන අද ඉඳන් මම මෙන්න මේ දේ මගේ ජීවිතේට පමුණවා ගන්නවා. සමාදම් වෙනවා කියන්නේ. මගේ ජීවිතේට මම අද ඉඳන් මේ දේවත් ඇති කර ගන්නවා කියලා උතුම් එක ගුණයක් හරි ඇති කර ගන්න උසහයක් විතරයි ඔය වගේ දවසක් කරන්න තියෙන්නේ. සතර බබය එකෙන් මේ 10000ක් ඇති වෙලා තියෙනවා. කුසල් දහම හොයාගන්න උමනාවක් උනන්දුවක් දැඩි අධික. භාවනා කරන උත්සාහය මෙච්චර මේ උතුම් සූත්‍ර පොත හසල වැඩි ඉන්නවා මේ අපේ රටේ. සූත් දේශනා හදාරන්න මේ පිට ඇහෙනවා මේ විද්‍යාවෙන් කියනවා ආපු දායින්ද මේ ගැලවල මතක තියාගන්න ඔයාලා අර මේ සසරේ අනේ මන්ද ඔහොම යන්න එපා හිස්සතින් මිය දෙන අය වෙයි හිස්සති හොඳද කොහොමත් අද්දක හිස්සනේ මැරෙයි මනසෙන් මිටමලව ගන්න පුළුවන් නම් මනසෙන් ග්‍රහණය කරගන්න තියෙන මේ දහම පුළුවන් නම් මේ දහම ග්‍රහණය කරගෙන මැරෙන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා අයියේ වාගේ මගෙන 41 උපන්දිනේ දෙකනේ 42 ඉතින් ඒ නිසා මේ යකේ මේ අදින් පස්සේ පින්කම් කරන්න කැමති නම් ඒ විදියට තිසරණේ හොයාගන්න තිසරණේක පාඩන හොයාගන්න මාරුයි මේ නම ටික දවසක් ඇයි සතියන් දෙකක් ඇයි ඒ දේ කරගන්න
විනවත් අපරණේ හිතෙන් යයි මේ පින් කරන්න
ඈ
මෙහෙම පින් කරන්න හිතෙන්නේ ඒක තමයි සසරගේ
තව සසරයයි දැන් ඒ කියන්නේ පින කියන දේ කරපු අයයි දැන් මේ මුස්ලිම් අය කී දෙනෙක් ඉන්නවද පින් කරන්න මම දන්න මුස්ලිම් අය ගොඩක් ඉන්නවා මේ දන් දෙන පන්සිල්පද පහ මෙහෙමවත් කිල්ටි කරගත්තේ නැති අය ඉන්නවා පන්සිල්පද පහ අපි බෞද්ධයෝගේ මම දන්න පැහැදිලි අය ඉන්නවා මේ චූටි දරුවගෙන අය පවුලේ අය පන්සිල්පද පහ රකින්න ඉතේ පිනන්නේ සීලේ පිනන්නේ හැබැයි එයා දන්නේ අය මිච්ඡා දිට්ඨිය කියන්නේ මේකයි සම්මා දිට්ඨිය කියන්නේ මේකයි කියලා ඒ නිසා එයාගේ සුගති මාර්ගය අනිශ්චිතයි පොදු ජන භවයෙන් ඉන්නේ බොහෝ පොදු ජනතාව ඉන්න තැන ඉන්නේ. ඔයාලා මේ පොදු ජනතාව තැනින් මෙතරට එන්නේ කියලා මම මේ කියන්නේ. මේ මෙතරට එන්නේ මිච්ඡාදිට්ඨිය කියන එක දැනගන්න ඕන අර්ථ සහිතව විස්තරය සහිතව සම්මාදිට්ඨිය කියන අර්ථ සහිතව විස්තර සහිතව දැනගන්න. එපමණකින් එයා අර පුතුත් ජන කියන මහත් වූ ජනතාව අතරින් මේ පැත්තට ආපු කෙනෙක්. අල්පු අර නීසිල්ලා ගත පස්පිරට ආපු කෙනෙක් වෙනවා. දුර්ලභ ශාවකෙක් වෙනවා. තේරුණේ? මෙතරට එන්න ඕන. එතරින් මෙතරට එන්න. ඒ පැත්තේ ඒ ගොඩින් මේ ගොඩින් මහත් වූ ජනතා පුතුජන කියන පදනමේ ටිකක් මෙහෙට එන්න. අන්න එහෙම ආවොත් ඒක ජීවිතේට කරගත්ත උතුම් ලාභේ වේ. දැන් විස්තර සහිතව දැනගත්ත දේනි අකේ ක්‍රියාත්මක වේ. දැන් මේ අපි කියමු අපි ඉන්නවා ගාල්ලේ. මොන්රාගල්ට එන්නවද? දැන් මොන්රාගල්ට අපි දැන් අහලා තියෙනවා මොන්රාගල කියලා එකක් තියෙනවා කියලා. කවදා ගිහිපු නැති කෙනෙක්. ගාල්ලේ ඉඳන් එන්නත් ඕන. ඒතර ගාල්ලේ ඉඳන් එයා මොන්රාගල පැත්තට එන්න නම් කොහොමද එන්න
ඕනේ?
එහෙනම් ඒක දැනගන්න ඕනේ නේද මොලේ? එහෙනම් බස් එකක් නැක් ගහම එනවද? බස් එකක් නැක් ගහම යනවා? ඒකයි. එහෙනම් මොන්රාගල ගාල්ලට ගාල්ලේ ඉඳන් අපි ඉගෙන ගන්න ඕනේ ගාල්ලේ ඉඳන් මොන්රාගලට එන්න කැමති කෙනෙක් හදාරන්න ඕනේ. දන්න කෙනෙක් ගිහිපු කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. ඒ ගිහිපු කෙනාට කියනවා තථාගත සම්මා සම්බුදුරණන් ඇසෙව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව තමන්ගේ ජීවිතයේ යම් මට්ටමකින් හෝ ඉක්මවාගෙන ඒට අනුව හැසිරෙලා ඒ දහම ලෝකේ කියලා දෙන කල්යාණ මිත්‍රයා දෙවණියා තථාගතතර සම්මා සම්බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ඕන. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ දහම කියා දෙන ගිහියෝ පැවිදි දෙව්මිනිස් තථාගත ශ්‍රාවකයෙක් මුණ ගැහෙන්න ඕන. මුණ ගැහිලා අන්න ඒ අයගෙන් අහනවා ආදන්න කොහොමද යන්න ඕන මාර්ගය කියලා. අන්න ඒ අය කියලා දෙනවා මෙන්න මෙතෙන් මෙහෙම එන්න ඕන. මේ ගාල්ලෙන් පාරවල් දෙකක් තියෙනවා. එකක් එන්න පුළුවන් කොළඹට ඇවිල්ලා, එකක් එන්න පුළුවන් මාතරපැත්තට ඇවිල්ලා ගාල්ලෙන්. ඉතින් මෙහෙමයි පාරවල් දෙකක් තියෙනවා. එහෙනම් නිසා මෙහෙමයි කියලා කියනවා. මාතරින් මෙහෙම හම්බන්තොට ඇවිල්ලා හම්බන්තොටින් මෙහෙම වීරවෙල්ට ඇවිල්ලා වීරවෙලින් තනමල්ල හරහා වැල්ලවායට ඇවිල්ලා වැල්ලවායෙන් මෙහෙම එන්න පුළුවන්. එහෙම එක පැත්තේ. ඕන කොළඹට ඇවිල්ලා කොළඹින් මේ නුවරට ඇවිල්ලා නැත්නම් අවිසාවෙල්ලා හරහා ඔහොමත් තේ කියලා කියනවනේ උඩවල හරහා එකපාරක් අනිත් එක 18 වංගු හරහා මහියංගනේට ඇවිල්ලා මහියංගනේ බිබිලට ඇවිල්ලා බිබිලෙන් එහෙම එන්න පුළුවන් කියලා කියනවා. ඒතකොට Tamanට අදාළ අකේ ආකාරයෙන් විස්තර විග්‍රහය දැනගන්න ඕන. ගාල්ල කියන්නේ පුතුජන බව නම් මහියංගනේ කියන්නේ ආරසාවකත්වේ නම් හරි මේකට එන්න කරන්න දෙයක් පිළිපදින දෙයක් පුහුණු වෙන දෙයක් කැප කරන්න දෙයක් තියෙනවනේ. මෙන්න මේ කැප කිරීම කරාට පස්සේ යාට කියන සුතව අරිසාවකේ එන කැප කරන්න තියෙන කරුණු තුනක් ගැන විතරයි ඔයාලා දැනගන්න තියෙන්නේ. මිච්ඡාදිට්ඨිය කියන එක විස්තර සහිතව අර්ථ සහිතව දැනගන්න. සම්මාදිට්ඨිය කියන එක අර්ථ සහිතව විස්තර සහිතව දැනගන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අර්ථ සහිතව විස්තර සහිතව හොයාගන්න. මෙන්න මේ තුන හොයාගත්ත කෙනාට කියනවා සුතවත් අරිසාවකත්. එයා මහියංගනට ඇවිල්ලා. අමාරු වැඩක් නේ. අනිවාර්යෙන්. අත්‍තරම අමාරු වැඩක්. ඒකනේ කල්ප 90ක දෙකමනුස්සෙක් සුභතිරිගේ අන්‍යාධිපතයි. ඒක අමාරු දෙයක් නිසා. ඒක හැම කෙනාටම අහු වෙන්නේ නැහැ. පුතුත් ජන ජනතාවට හිතා ගන්නවත් බැහැ මේ. මොකද සද්ධාවට එනවා මිස කියන එක මේක සත්‍යයෙන් පිළිගන්න ඕන. විශ්වාසවන්තයි නම් බුදුරජාණන්සේගේ දහම සෝත්‍ර දේශනා කියවල අපේ මේ වචනත් තියෙනවා. ඒකාන්තයෙන් මේ සද්ධාවට එන්න. මුලින් ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ මුලින් එන සද්ධාවට. සද්ධාව කියන්නේ දැන් මේකේ කඩම් වැටෙනවා. පහරද කඩම් වැටෙන්නේ? අපේ ඇඟ උඩටනේ නේ? අන්න ඒ වගේ දෙයක් සද්ධාව කියන්නේ. සද්ධි කියන්නේ සද්ධී පාළියෙන් සද්ධා සද්ධි සද්ධි කියන්නේ අපි ඇසුරු කරන ඒ අපි පිළිගන්න ඒ බුදුරජාණන්සේගේ දහම අවබෝධයට අපි යට වෙනවා. ඒ භාග්‍යතුනාසේගේ අවබෝධය වූ දහමට අපේ ජීවිතය යට කරනවා. අපේ මමත්වයේ යට කරනවා. අපේ දනු සම්භාරය යට කරනවා. අපේ දනුම යට කළ බුදුරජාණන්සේගේ දනුමයි. බුදුරජාණන් අවබෝධ කරපු දහම් දනුම මිම්ම ධර්මයේ මැනිල්ල අපේ ජීවිතය යට කරගන්නවා. ඒ දහම් මැනිල්ලෙන් අපි ලෝකය දිහා බලනවා නම් ඒකට කියනවා සද්ධාව. අද සද්ධාව තියෙද කියලා ඔයාලා හිතලා බලන්න ඔයාලට. තමාගේ මමත්වයෙන් දන්න දැනීමෙන්ද ලෝකේ දිහා හොයන්නේ දහමක් දානයක් දෙද්දි සීලයක් රකිද්දි භාවනා කරද්දි තමන් දන්න විදිහට කරන්නේ භාග්‍යතුන්හසේ කියපු විදිහට කරන්නේ. තමන් දන්න දේ එක එක හාමුදුරු කෙනෙක් කියු නිසා ටීවී එකේ කියන නිසා පොතක් කියව නිසා ඒක වෙන්න පුළුවන්. හැබැයි බුදුරණසේ කිව්වද අන සූත්‍ර විනේහිලා බහා බලපු කෙනා අන බුදුරණසේගේ දහම බුදුරණසේ කවුදට ආරච්ච කෙනෙක්. මම කවදාවත් කියලා නැහැ අපි ලියපු පොතක් බලන්න කියලා. බලන්න කිව්වේ මොකද්ද දායක? ඒ කියන්නේ පොලියට කිසිම ප්‍රශ්නයක් නැහැ. පොලියක් කියන්නේ බැංකුවක්නේ. බැංකුවේ වෙන න්‍යාය. ඒක දාන හැබැයි අම්මා ගිනි පොලි ගත්තා නම් ඒක පාපයක්. හන්ද ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට දරන්න පුළුවන් මට්ටමක් නම් ඒක බැංකුවක් අම්මා. ඒක විනා. ඒ කියන්නේ පොලියක් මුදලක් දැන් තමන්ට නැහැ මේ මොහොත. තමන්ට නැති කෙනෙක් තියෙන කෙනෙක් වෙත ඇවිල්ලා ඉල්ල ගන්නවා. යම් දානද කියලා එයා ඒක රැකියාවක් විදිහට කරනවා නේ පුළුවන්. ඒක පාපයක් නෙමෙයි.
දැන් මේකේ මුදලක් මම මට බැරි කැරිනකොට කියලා මුදලකුත් මම එහෙම දාගෙනවත් තියෙනවා.
කමන්නේ.
පුතා හමුදායි.
ඔව්.
ඉතින් මට මේ නිකන් මේ වේලට කිතරම් නිකන් මේ පුතා හැලකුවක් නැත කියලා ඒක එහෙමම කරගෙන තියාගෙන තියෙනවා.
කමන්නේ.
ඈ
කමන්නේ. තියාගන්න. කියන්න බෑනේ ඔය පුතු මුරුකෝ මිනි පිළිය ගත්තාම නෙමෙයි මේ. ලේහිල්ල ගත්තාම අම්මලා අමතක වෙනවනේ අද කුතුකුණේ නැති උන්ට.
දැන්
එතකොට අම්ම ඔක තියාගන්න.
පුතේ මෙන්න මට බැරි ගැහෙනකොට මෙහෙමයි කියලා මම පුතාට කියලා ඒව කරලා තියෙන්නේ.
එහෙමයි. මේක ලියනකොට පස්සේ ලියලා තියන්න මේ මරණින් මත්තේ.
ඔව්.
මේක පුතාට යනයි තියෙන්නේ.
මට අදක මෙහෙම ඒ පොඩි කාලේ ඉඳන් පොඩියෙන් දීලා තමයි පුතාට අදාළු මම.
ඒ බැංකුවනේ මේ බැංකුව දානාපරිස්සමත ඔක් කරන්නේ. පොලියට මුදල් දෙන්නේ. ඔක් කරා යා බැංකුවක් කරපු කෙනෙක්. මරණ කෑ නෑ මිනිස්සුනේ.
ඒක ඒක කියනවා ඉතින් ගින් කොලි ගන්න.
ඊට පස්සේ කෙනෙක් කිසිම ප්‍රශ්නයක් නෑ අම්මා ඒක මහා පිනක් කරගෙන තියෙනවා. මොකද නැති කෙනෙකුට හදිසි අවස්ථාවයකට අනේ අම්මා ඒ අවස්ථාව ඉෂ්ට සිද්ධ කරගන්න. ඒක මහා පිනක්. පිනක් අම්මා කරපු පිනක් සමාජයට කරපු උපකාරයක්. ඕක පිනක්. සැපේ පිනසේ තුන දෙයක් සසලේ. හැබැයි ඔය හිත පසුතැවෙනවා නම් ඕක අපායටයි කි පාපයක්. ඇයි මුලාවනේ මිත්‍යා දෘෂ්ටිනේ අම්මා. සත්‍ය උදේ දන්නේ. මේක මට සැපේ පිනස දෙය තියෙන දුක පිනස කියලා අම්මා දන්නේ. මෝහෙන් කරපු දෙයක්. අම්ම ඔක ධර්මයට අනුව දැනගෙන කරන්නේ අම්මට කොච්චර සතුටු වෙන්න පුළුවන්. අම්මා සමාජයකට උදව් කරන්නේ කියලා. ඒකයි. ඒක අම්මා මුලාවෙන් කරපු දෙයක්. ඒ නිසා තමයි මගේ පස්තෙල්ලත්. දැන් ওই මුලාව කඩන්න නොදන්නා බව අයින් කරගන්න. ඔක පිනක් කියලා අම්මා දරාගෙන කරේ. එහෙනම් කරේ යහපත පිණිස හේතු වෙන දෙයක්. ධාර්මිකෝ දෙයක්.